maha rahatun vegimang osse.
මහරහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් කාරණා පැහැදිලි කරන පූජ්‍ය රාජකීරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මා ඉතාමත් ගෞරවෙන් උන්වහන්සේගෙන් අවසර පතනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, පසුගිය දින අපි සාකච්ඡා කරන ලද ප්‍රශ්නයක් සම්බන්ධව කෙනෙක් විමසීමක් කර තිබෙනවා. සිරස FM පන්සිල් මළුවේදී අපි මේ ප්‍රශ්නය පහුගිය දිනක සාකච්ඡා කළා. ඒ තමයි ස්වාමින් වහන්ස, යම්කිසි ආගමික කටයුත්තක් සිදුවන ස්ථානයක බුද්ධ වන්දනාවක්, දහම් සාකච්ඡාවක්, එහෙම නැත්නම් ධර්ම දේශනයක් සිදුවන අවස්ථාවක ඉන්නා වූ ගැවසෙන පුංචි දරුවෝ ඒ ධර්ම ශ්‍රවණය කරන අයට කරදරයක් වන අයුරින්, බාධා වන අයුරින් හැසිරීම නිසා ඒ දරුවන්ට යම්කිසි අකුසල්මය තත්වයක් ඇතිවනවා කියන කාරණය ඔබ වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ කැලණිය විහාරයේ යම්කිසි පූජාමය අවස්ථාවකට සහභාගී වී සිටින අවස්ථාවක පුංචි දරුවෙක් එතනින් දිවගිය අවස්ථාවේ සිදුවුණු සිද්ධියක් පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කළා. ඉතින් මේ ප්‍රශ්නෙ විමසා සිටින ගෞරවනීය ස්වාමීන් වහන්ස, පුංචි දරුවෝ යම්කිසි ක්‍රියාවක් කරද්දී ඒ අය තුළ චේතනාවක් නැහැ. ස්වාමීන් වහන්සේ, චේතනාවක් රහිතව සිදුවන මෙවැනි ක්‍රියා නිසා දරුවන්ට අකුසලයක් සිද්ධවනවාද කියන කාරණය තමයි ස්වාමීන් වහන්සේ විමසන්නේ. ඇය විමසන්නේ එහෙම අකුසලයක් සිද්ධවන්නේ නැහැ නේද කියන කාරණයයි.
මෙතන මෙහෙමයි, එතන චේතනාවක් දරුවා තුළ සකස් වෙන්නේ නැහැ. ඒක හරි. එයා මේ කෙලිදෙලෙන් ගත කරන්නේ, එයාට තව කෙනෙකුට හිංසා කරනවා, පීඩා කරනවා කියන චේතනාව සකස් වෙන්නේ නැහැ. නමුත් ඒ චේතනාවක් සකස් නොවෙන නිසා පුංචි දරුවාට අකුසලයක් නැහැ. කර්මය කර්මඵල විස්වාටයට අදාළව පොඩි දරුවාට චේතනාවක් සකස් නොවෙන නිසා පොඩි දරුවාට එතන අකුසලයක් නැහැ. නමුත් අපි හිතන්න ඕනේ, මේක තමයි සතිය සිහිය කියලා කියන්නේ, මේ ධර්ම මාර්ගයේ ධර්මයක් වැඩෙන්න නම් අනිවාර්යෙන් මේ ධර්ම මාර්ගය තුළ ධර්මය වැඩෙන කෙනා තුළ මූලිකව තියෙන්න ඕනේ සතිය සහ සිහිය. සතිය සිහිය දුර්වල තැන සතිය සිහියට අදාළව ධර්ම විජය බොජ්ජංගේ වැඩිමක් වෙන්නේ නැහැ. ධර්මානුකූලව එයා ගලපන්න දක්ෂ නැහැ. ඒතකොට දැන් ධර්මානුකූලව ගලපන දක්ෂ වුණේ නැත්තේ කුමක් නිසාද ඔය ප්‍රශ්නේ? සතිය සිහිය දුර්වලයි. ඒතකොට සතිය සිහිය දුර්වලුනේ කුමක් නිසාද? කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. දැන් ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් දරුවා ඒ වෙලාවේ කෙලිදෙලෙන් ගත කරනවා, හරි, ඒ නිසා දරුවා තුළ චේතනාවක් නැහැ. චේතනාවක් නැති නිසා දරුවාට එතන අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි ඕනෑම කෙනෙක් බුද්ධ වන්දනාවක් කළාට පස්සේ, බෝධි පූජාවක් කළාට පස්සේ, පින්කමක් කළාට පස්සේ අපි අවසානයේ මොකද කරන්නේ? මියගිය ඥාතීන්ට පින් දෙනවා, දෙවියන්ට පින් දෙනවා. එතකොට දෙවියන්ට පින් දෙද්දී අපි මහේශාක්‍ය, අල්පේශාක්‍ය දෙවියෝ කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මහේශාක්‍ය කිව්වාම සක්‍ර දෙවියන්ගේ පටන්, සතරවරම් දෙවියන්ගේ පටන්, මේ දිව්‍ය සෝත වලින්, දිව්‍ය චක්කු වලින් මේ පින්කම් බලන, පින්කම් අහන අප්‍රමාණ දෙවිවරු මේ පින දැකලා සතුටු වෙනවා. ඒ වගේම දැන් අපි කැලණි විහාරස්ථානයේ, කතරගම් විහාරස්ථානයේ වගේ තැනක මෙවැනි පින්කම් සිද්ධ කරද්දී ඒ ප්‍රදේශයන්ට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. දැන් විභීෂණ දෙවියන් කැලණි ප්‍රදේශයට අධිගෘහිතව ඉන්නවා. එතකොට අපි දෙවියන්ට පින් දෙද්දී අපි තුල විශ්වාසයක් තියෙනවා දෙවියන් අප දිහා බලාගෙන ඉන්නවා කියලා, මේ පින් ගන්නවා කියලා. එහෙනම් එතකොට මේ පොඩි දරුවා සෙල්ලම් කරන කාරණේ, පොඩි දරුවා තුලින් අන්‍යයන්ට හිංසාවක් වෙනවා කියන කාරණේ මිනිස්සු විතරක් නෙමෙයි දකින්නේ, දිව්‍ය චක්කු වලින්, දිව්‍ය සෝත වලින් දෙවියොත් දකිනවා, බලනවා. එතන අපි පින් දෙන සාමාන්‍යයෙන් පන්සල් ආශ්‍රිතව ජීවත් වෙන, විහාරස්ථාන ආශ්‍රිතව, පුද භූමි ආශ්‍රිතව ජීවත් වෙන අප්‍රමාණ දෙවිවරු ඉන්නවා. එතකොට මේ දෙවිවරු සෝවාන් ඵලයට පත් වෙනා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ නිරේතුරුවම දේශය තුලයි ඉන්නේ, දේශය තුල ඉන්නවා. එතකොට ඒගොල්ලන් අර සාමාන්‍ය අර පොඩි දරුවා අර විදිහට අර පූජා ස්ථානයේ අනිත්‍යයේ අවධානය බිනිමින් හැසිරෙනකොට දෙවියෝ කේන්ති ගන්නවා. එතකොට මේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. මොකද අපි දෙවියන්ට පින් දෙන්නේ ඒකනේ නේද? දෙවියෝ අපි දෙන පින අනුමෝදන් වෙනවා නම් අපි කරන්නා වූ වැරදි වැඩේ දෙවියෝ දකින්නවායි කියන කාරණේ විශ්වාසය අපි තුල තියෙන්න ඕනේ. එතකොට මේ පුංචි දරුවෙක් කියන කාරණේ දෙවියන්ට අදාළ නැහැ. ඒක අදාළ වෙයි යා අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවි කෙනෙක් නම්. ඉන් මෙහා සාමාන්‍යයෙන් සම්මියද්දෘෂ්ටිකේ යක්ෂ කොටස් ඉන්නවා. ඒගොල්ලන්ට ඕවනි දේවල් දැක්කම ඒගොල්ලෝ කේන්ති ගන්නවා, කිපෙනවා. ඕවා උපාදානය කරගත්තේ යක්ෂ කොටස් ඉන්න ওই විහාරස්ථාන එහෙම. එතකොට ඒවා කේන්ති ගත්තාම ඒ අමනුෂ්‍යින්ගේ කේන්ති ගන්නා වූ දෙවියන්ගේ ද්වේෂයට, ක්‍රෝධයට අර දරුවාව ලක් වෙනවා. ඔතන තමයි දරුවාගේ අනතුර. එහෙම නැතුව කොතනකවත් අර දරුවා සෙල්ලම් කළායි කියන කාරණේ යාතුල චේතනාවක් නැහැ, කාටවත් අගෞරව කරන්නේ. ඒ නිසා යාට අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අකුසලයක් සිද්ධ වෙන්නේ නැති වුණත් ඒ දරුවාගේ ක්‍රියාවන් දෙස දිව්‍ය සෝතවලින්, දිව්‍ය චක්කුවලින් අහන දකින සෑම දෙවිවරයෙක්ම, ඒ වගේම අමනුෂ්‍යෙක්ම ඒ දරුවාගේ ක්‍රියාවට ගැටෙන්න පුළුවන්. මොකද දෙවිවරුන් තුලත් කේන්තිය සකස් වෙනවා. අන්න එතන තමයි අපි දකින්න ඕනේ. එතන දැකලා අපි නිරේතුරව දක්ෂ වෙන්න ඕනේ. දරුවෙක් විහාරස්ථානයකට පින්කමක් සිද්ධ කරන තැනකට ගියාට පස්සේ දෙමාපියන්නේ දරුවාව සංවරාකාරයෙන් තබා ගැනීමේ දක්ෂභාවය තියෙන්න ඕනේ. එතනදී දක්ෂභාවය දෙමාපියන්ට නැත්තම් මොකද්ද වෙන්නේ එතන? පින්කමකට අවශ්‍ය මූලික සාධකය වෙන සද්ධාවයි ගෞරවයයි දෙකම නැහැ. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. එතකොට දැන් අපි කියමු ධර්මදේශනාවක් පවත්වන තැනක පුංචි දරුවෙක් ඇවිල්ලා එතන සෙල්ලම් කරනවා නම්, දඟලනවා නම්, අඬනවා නම් අනිත් හැමෝගෙම අවධානෙත් බිඳෙනවා. අර වගේ අර දෙවියන් නමුනුෂ්‍යයනොත් ගැටෙන අය ගැටෙනවා. ඒ සියල්ලම සිද්ධ වෙන්නේ කුමක් නිසාද? ඒ දෙමාපියන් තුල සද්ධාවේ සහ ගෞරවේ දුර්වලතාවයක් නිසා. බුදුරජාණන් වහන්සේට ධර්මරත්නයේ සංඝරත්නයේ තියෙන ගරුත්වයේ දුර්වලතාවයක් නිසා. මේ මෙතන වැඩ ඉන්නේ ගෞරවනීය සාමින්වහන්සේ නමක්, මෙතන වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා, මේ දේශනා කරන්නේ උතුම් සද්ධර්මයක්. එතනදී අපි මේවා තුලින් පිනක් කුසලයක් රැස් කරගන්නවා නම් ඊට මුල් වෙන්නේ එක සද්ධාව, දෙක ගරුත්වය. ඒතකොට සද්ධාව ගරුත්වය ඇතුව මේ පින්කම සිද්ධ කරන්න දක්ෂ වෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ දරුවන් එවැනි කෑකෝ ගැසීම් කරන තැන්වලදී අපි දක්ෂ වෙන්න ඕනේ. ඒ දරුවන් නිහඬභාවයට පත් කරලා තියන්නේ. නමුත් අපි දැකලා තියෙනවා සමහර අම්මලා ඉන්නවා දරුවා පළවෙනි තැන දඟලද්දිම ඒ දරුවා වරන් එළියට යනවා. ඒකේ අම්මාගේ සද්ධාව ගරුත්වය. මොකද එයාතුල සතිය සිහිය පිහිටලා තියෙනවා. මෙතන මේ තෙරුවන් වැඩ ඉන්නේ, මෙතන මේ බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අහන්නේ. මේ ධර්මයේ මිනිස්සු විචරක් නෙමේ, මේ ධර්මයේ දෙවියන් පවා අහනව ඇති කියන තැන ඉඳන් එයා දරුවා පළවෙනි තැනදිම දරුවා වරන් එළියට යනවා. එතනදී ඒ අම්මාතුල සද්ධාවයි ගරුත්වයයි දෙකම වැඩෙනවා. තේරෙනවද? එතකොට යම් කෙනෙක් දරුවාත් එක්ක තියෙන හුරතල්භාවය නිසා, දරුවා කෙරේ තියෙන කරුණාව නිසා එවැනි පින්කමක් අවස්ථාවකදී දරුවාට නිදැල්ලේ හැසිරෙන්න දෙනවා නම් අනිත් අයට බාධා වෙනවට ඒ තුලින් දෙමාපියන් සද්ධාව ගරුත්වය සම්පූර්ණයෙන්ම දුර්වල කරගන්නවා. දරුවා නිරේතුරුවම අර අපිට නොපෙනෙන දිව්‍ය අමනුෂ්‍ය කොටස්වල බලවත් වූ දේශයන්ට ලක් වෙනවා. එතකොට මේ ද්වේෂයන් දරාගෙන ඒගොල්ලෝ සමහරට මැරුණේ දාටත් අර ද්වේෂය මැරෙන වෙලාවේ, දෙවියන් චුත වෙන වෙලාවේ, අමනුෂ්‍යයන් චුත වෙන වෙලාවේ අර දරුවා කරේ ඇති කරගත්තා වූ ද්වේෂය ඇති කරගන්න පුළුවන්. පාදානපච්චය බව. මිනිසයාට වගේ තමයි දෙවියන් චුත වෙන වෙලාවේ දිව්‍ය ජීවිතය තුළ ඇතිවෙච්චා වූ බලවත් උපාදානයක් සකස් වෙන එළියට. මොකද මේ දෙවිවරු මේ පූජා භූමි උපාදානය කරගෙන ඉන්නේ. ඒවා මේ ජරා වෙනවට, ඒවා අපවිත්‍ර වෙනවට, ඒවා මේ අපිරිසිදු කරනවට ඒගොල්ලෝ කැමති නැහැ. නමුත් ඒගොල්ලන්ට වළක්වන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් වළක්වන්න බැහැ. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ගැටෙන දෙවියා මිනිසයා ගැටෙනවා වගේ මෙතන ගැටෙනවා. අන්න ඕක තමයි අපි සිද්ධ කරන්නේ. ඒ වගේමයි දරුවෙක් පූජා භූමියකට ගිහිල්ලා, විහාරස්ථානයකට ගිහිල්ලා, පින්කමකට ගිහිල්ලා අපි දැකලා තියෙනවා සමහර දරුවෝ දෙමාපියන්ට වඩා සංසුන්ව ඉන්නවා. හොඳද? සමහර දෙමාපියන් නිදි ගිරා වැටෙන්න පුළුවන්. දෙමාපියන් එහාට මෙහාට වටපිට බලන්න පුළුවන්. නමුත් දෙමාපියන්ට වඩා සංවරව ඉන්න දරුවෝ ඉන්නවා. එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ධර්මදේශනාව කරේ අවධානයෙන් අහන්න ඉන්න දරුවෝ ඉන්නවා. එතකොට ඒ දරුවාව දකින්නේ මිනිස්සු විතරක් නෙමෙයි. ඒ දරුවාව දෙවියන් පවා දකින්න අදිව්‍ය චක්කුවලින්. තේන්න? මේ මනුස්ස ලෝකේ ආශ්‍රිතව දැන් ධර්මදේශනාවක් කරද්දී අපි නිරේතුරුවම ධර්මදේශනාව කරන පින්වතුල්ලා වගේම ස්වාමින්වහන්සේ දැනගන්න ඕනේ මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නේ මනුස්සයින් පමණක් නෙමෙයි කියලා.
ස්වාමින්වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කර සිටි ආකාරයට ඕනෑම ධර්මදේශනාවක් විශේෂයෙන් මෙවැනි ධර්ම සාකච්ඡාවක් පවා දෙවියන් ශ්‍රවණය කරනවාද ස්වාමින්වහන්ස?
එහෙයි. ඕනෑම ධර්මදේශනාවක් පවත්වනලාට ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නේ මිනිස්සෙයින් පමණක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ මිනිස් ලෝකේ ආශ්‍රිතව නොවන අප්‍රමාණ පරදත්ත රූප ජීවි ප්‍රේත කොටස් ඉන්නවා. ඒගොල්ල පිනට කැමති. පිමට කැමති වුණත් අර උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය තුල ඒගොල්ල പ്രേත ලෝකේ තමයි උප්පත්ති ලැබලා තියෙන්නේ. ඒතකොට සමහර අවස්ථාවල දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මදේශනාවක් පවත්ලා ඉවරුණාට පස්සේ ටිකක් ඈත ගම්මානයක උන්වහන්සේ රැ වැඩ සිටිනකොට ඒ කිට්ටුවම තැනක උන්වහන්සේ සමාධියෙන් දකිනවා බිම වාඩි වෙලා යම් ඇතිරිල්ලක් මත වාඩි වෙලා പ്രേත පවුලක් ඉන්නවා. ඒ പ്രേත පවුලේ අම්මායි තාත්තායි දරුවයි එක දරුවෙක් නැත්තම් දෙන්නේ. එතකොට මේ പ്രേත පවුලේ උන්වහන්සේ සමාධියෙන් දැක්කහම අහලා තිනා ඔබලා ඇයි මෙතන ඉන්නේ කියන කාරණේ. එතකොට ඒගොල්ලෝ ඇයි අද දැන් බණ කිව්වා නැවත ධර්මයක් දේශනා කරයි කියලා තමයි එතන වාඩිලා බලන්නේ. ඒ වගේ මේ ධර්මය අහන්න කැමති പ്രേත කොටස් ඉන්නවා. නමුත් ඒගොල්ලන් නුණින් බිනේ කිරීම හැකියාවක් නැහැ. ඒ වගේ ධර්ම දේශනාවක් ගෙදරක තියෙදිනෝනා ඔය ගෙදෙට්ට තමන් පින් දෙන්න බලාපොරොත්තු වෙන ඥාතිවරයා පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට ඉන්නවනම් එයා පිනට කැමති නම් එයා වගේම ඔය ගමේ ඉන්න ඔක්කොම ප්‍රේත කොටස් එනවා. ඒක හරියට පන්සලේ පින්කමක් තියෙනකොට ගමේ ඉන්න ඔක්කොම ගිහි පින්වතුන්ලා පන්සලට යනවා. අරගොල්ලොත් ඇවිල්ලා ඔය පැතිපැති වල වාඩි වෙලා බණ අහනවා. නමුත් නුවණින් මෙනෙහි කිරීමේ දක්ෂතාවය නැහැ. තේන්න ඒක ශබ්ද රශයෙන් අහනවා ඇති. ඒගොල්ලොත් ඒක අහගෙන ඉන්නවා. නමුත් නුවණින් මෙනෙහි කළ ධර්මයේ ගලපා ගන්න තියෙන ශක්තිය හුඟක් මේගොල්ලන්ට අඩුයි. එනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපිට බාධාවක් නොවුනත් මේ අමනුෂ්‍ය කොටස්, දිව්‍ය කොටස් මෙයා බලාගෙකව. ඒ වගේම එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවක් පවත්වන්න ගිහිල්ලා යම් හේතුවක් නිසා පැය භාගයක් විතර ඒක ප්‍රමාද වෙලා තියෙනවා. ඒ ධර්ම දේශනාවේ සංවිධානය කටයුතු. උන්වහන්සේ පැත්තක වාඩිලා ඉදී උන්වහන්සේ දකින්නවලු සමාධියෙන් මේ ආකාශයේ වලාකුලක් මත බොහොම සශ්‍රීක දෙවියෙක් වාඩි වෙලා, ඒ කියන්නේ ලස්සන ඔටුන්නක් පැළඳගත්ත බොහොම සශ්‍රීක දෙවියෙක් වාඩි වෙලා මෙහෙම සාදුකාර දෙමින් ඉන්නවා. එතකොට ඇයි මේ බලන් ඉන්නේ? මේ ධර්මයේ දිව්‍ය චක්කවලින් බලන්න, දිව්‍ය සෝතවලින් අහන්න. තේරෙන? ඒ නිසා ඕනෑම ස්වාමින්වහන්සේ කෙනෙක්, ඒ ස්වාමින්වහන්සේ සිල්වත් කෙනෙක් නම්, ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙක් නම්, නිරේතුරුව ඒ අහන පිරිස සිල්වත් පිරිසක් නම්, පිරිසිදු ස්ථානයක් නම්, දැන් එතන අපි කියමු මෙතන ධර්ම දේශනාව කරනවා. නමුත් කාමර ඇතුලේ මත්පැන් අරවා මේවා ඔක්කොම જાති ඒ පැත්තේ තියෙනවා. තව කට්ටියක් කාඩ් ගහනවා, කැරම් ගහනවා. ඉතින් එවැනි තැන්වල දෙවියන් දිවසේ යන්නේ නැහැ. ඒ වගේම ඒ ස්ථානයක් පිරිසිදු නම්, පින්වතුන්ලාත් පිරිසිදු නම්, ස්වාමින්වහන්සේලාත් සීලෙන් පිරිසිදු නම්, එවැනි තැන්වල අපි අනිවාර්යයෙන්ම විශ්වාසය තුල ඉන්න ඕනේ. මේ ධර්මයේ මිනිස්සෙයින් විතරක් නෙමෙයි අහන්නේ, ධර්මයට කැමති, ධර්ම ශ්‍රවණයට කැමති අප්‍රමාණ දිව්‍ය කොටස්, අප්‍රමාණ අමනුෂ්‍ය කොටස් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා. එතකොට මෙන්න මේ තැන ඉඳලා තමයි අපි නිරේතුරුවම අර දරුවන්ගේ තියෙනා වූ යම් යම් හැසිරීම් රටාවන් අපි දමණය කරගත යුත්තේ. තේරෙනවද? එහෙම නොකරන තැන දෙමාපියන් අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගරුත්වයෙන් බැහැර වෙනවා. දෙමාපියන් ධර්මයට දෙන්නා වූ ගරුත්වය දුන් නැති වෙනවා. සංඝයාට දුන්නා වූ ගරුත්වය දුන් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේට දෙන්නා වූ ගරුත්වය දුර වෙනවා. වගේම මේ දරුවන්ගේ සෙල්ලක්කාර හැසිරීම් දැකලා අර කිපෙන දෙවිවරු අමනුෂ්‍යෝ දරුවා කෙරෙහි ද්වේෂය හිතක් ඇති කරගන්න පුළුවන්. ඔන්න ඔතන තමයි අනුතුර. නැත්නම් දරුවා තුල චේතනාවක් නැති නිසා කවදාක්වත් දරුවාට හානියක් වෙන්නේ, අකුසලයක් වෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඒ දරුවා සංසුන්ව එරමිනිය ගොතාගෙන හරි පහසු විරියවකින් ඉඳලා ඒ ධර්මයට ඒ පින්කමට සහභාගී වෙන මොහොතක් පාසා දෙවියන් ඒ දරුවන්ව දැකලා සතුටු වෙනවා. දරුවන් උපාදානය කරගත්ත දරුවන්ට කැමති දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු දිව්‍ය චක්කවලින්, දිව්‍ය සෝතවලින් මේක අහලා දැකලා, දරුවා දිහා අහලා දැකලා ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා මේ දරුවා දිව්‍ය දරුවෙක්, මේ දරුවා අපේ දරුවෙක්, මේ දරුවා කවදා හරි දවසක අපේම දිව්‍ය තලයට පැමිණේවා කියලා ඒගොල්ලෝ ආශිර්වාද කරනවා. තේනාලි ඒගොල්ලෝ ආශිර්වාද කරනවා. එහෙම නැතුව ඒ දෙවියන් සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවි කෙනෙක් නම් ওই ප්‍රශ්නේ මතුවේ නෑ. මං කියන්නේ සෝවාන් ඵලයට පල්ලෙහාය. මොකද ඒගොල්ලෝ තුල නිරතුරුවම ද්වේෂය සකස් වෙනවා. ඵලි ගැනීම සකස් වෙනවා. ඒතොර එවැනි අය දැන් ওই පුද භූමියේ උපාදානය කරගත්ත අප්‍රමාණ දෙවිවරු ඉන්නවා. මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තේන්න පෙර විහාරස්ථානවල විහාරාධිපතින් හැටියට, ස්වාමින්වහන්සේලා හැටියට, දායක සභාවේ කාන්තා සමිතියයි හැටියට කටයුතු කරලා මැරෙන වෙලාවේ පන්සල් උපාදානය කරගෙන ওই රුක් දෙවිවරු හැටියට, බුම්මාඩු දෙවිවරු හැටියට ওই ඉපදිච්ච අප්‍රමාණ පිරිස ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ පොඩි හැයගේ හැසිරීම කියලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ගැටෙනවා. දේශය තියෙන ඒගොල්ලෝ තුල. තේන්න? ඔන්න ඔය අනතුරු තමයි අපි ඔතනදි දකින්න ඕනේ. ඒ නිසා ඔබ දක්ෂණං ඔබ පින්කමකට සහභාගී වෙද්දී ඔබේ දරුවා සංසුන් ඉරියව්වෙන් වාඩි කරලා තියන්න. ඒ තුල ප්‍රධාන වශයෙන් ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ගරුත්වය තුල ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අර දරුවා අන්‍යයන්ගේ ද්වේෂයට ලක් නොවෙන කෙනෙක් බවට පත් වෙනවා. තේනවා? දැන් දරුවෙක් මෙහෙම දඟලනකොට බන අහගෙන ඉන්න හැටි ද්වේෂය ඇති වෙන්නත් පුළුවන්. අපි නිසා කවුරු හරි ගැටෙනවා නම් ඒ ගැටෙන මොහොතක් පාසා ඒ ගැටෙන කෙනාට අකුසලයක්. තේනවා? අපි හැම වෙලාවෙම අපේ ජීවිතය තව කෙනෙක් නොගැටෙන ආකාරයෙන් පවත්වාගෙන යනවා නම් ඒ පවත්වාගෙන යන මොහොතක් පාසා අපි හැමෝටම මෙත්සිත වැඩුව කෙනෙක් වෙනවා. අපි ලෝකයාට මෛත්‍රී පතුරවනවා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කිව්වා කියන කාරණේ නෙමෙයි. ඒක හරි. නමුත් ඒකෙන් නෙමෙයි. අපි ලෝකයාට මෙත්සිත පැතුරුවා වෙන්නේ අපි නිසා ලෝකයා එක මොහොතක්වත් ගැටෙන්නේ නැත්නම් අන්නේ නොගැටෙන තැන තමයි අපි ලෝකයාට මෙසිත පැතුරුවා වෙන්නේ. අපි දෙමාපියන්ට නිරේතුරුව කීකරුව ජීවත් වෙන තැන අපි දෙමාපියන්ට මෙසිත පැතුරුවා වෙනවා. අපි ගුරුවරුන්ට නිරේතුරුව කීකරුව ජීවත් වෙන මොහොතක් පාසා අපි ගුරුවරුන්ට මෙසිත පැතුරුවා වෙනවා. එහෙම නැතුව අපි උදේටයි හවසටයි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා gedara ගිහිල්ලා අම්මාට දුක් දෙනවා නම් ගුරුවරයාට හිතරිදවා නම් එහෙනම් අපි ගුරුතුමාට දෙමාපියන්ට මෙත් වැඩලා නැහැ. ඒ නිසා අපි දක්ෂණං අනුන් නොගැටෙන ආකාරයෙන් අපි ජීවත් වෙන්න ඒ නොගැටෙන සිට අපි මුළු ලෝකයාටම මෙස්සිත පැතුරූ සිතක් බවට පත්වෙන. එදින ඔබ දරුවෙක් එක්ක පින්කමකට ගිහිල්ලේ පින්කම වාඩි වෙච්ච මොහොතේ පටන් ඔබ දරුවා කෙරේ අවධානයෙන් ඉඳලා අනිත් අයගේ ධර්ම දේශනාව තියෙන අවධානය නොකඩා කටයුතු කරන මොහොතක් පාසා ඔබ තුළ මෛත්‍රී චිත්තයක් වැඩෙන්නේ. මොකද ඔබ තුළ චේතනා සකස් වෙනවා අනේ දරුවා නිසා මම කාටවත් බාධා කරන්නේ නැහැ, දරුවා නිසා මම කාටවත් බාධා කරන්නේ නැහැ. ඒ නිසා දරුවාගේ චර්යාව කෙරේ අවධානයෙන් ඉන්න. ඒ අවධානයෙන් ඉන්න මොහොතක් පාසා එයා තෙතන ඉන්න මිනිස්සෙන්ට මෙච්චිත පැතුරුවා වෙනවා. ඒ බණ දිව්‍ය සෝත වලින් දිව්‍ය චක්ක වලින් අහන දකින්න දෙවියුරුන්ටත් එයා මෙච්චිත පැතුරුවා වෙනවා. තේන්න? එතකොට ඒ වගේ ශක්තිමත් තැනක් දරුවා තුලින් මතු කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ ශක්තිමත් තැනක් දරුවා තුලින් මතු කරගන්න පුළුවන්කමක් තියද්දී අපේ සතිය සිහියේ දුර්වලභාවය නිසා අපි මොකද කරන්නේ? අපි තුලත් සද්ධාව ගරුත්වය දුර්වල කරගෙන ඒ වගේම නිරේතුරුව මේ දරුවා තර අමනුෂ්‍ය දිව්‍ය කොටස් වල ද්වේෂයට ක්‍රෝධයට අපි ලක් කරනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්නේ අපට යොමු කරන්නේ මදුරු මර්ධන ව්‍යාපෘතියකට සම්බන්ධව ක්‍රියා කරන උසස් නිලධාරියෙක්, ඒ සම්බන්ධ කටයුතු සඳහා අණදෙන කෙනෙක්, ඒ පිළිබඳව සොයා බලන කෙනෙක්. මෙතනදී බොහෝ දෙනාගේ සුවය පිණිස පමණක් ඔහුගේ සිතුවිලි ක්‍රියාත්මක වන බවත්, මදුරුවන් මර්ධනය කිරීම කියන කාරණය චේතනාව හැටියට මුල් නොවන බවත් මේ පුද්ගලයා අපිට දන්වා තිබෙනවා. ඒ නිසා ඔහුට අකුසලයක් සිද්ධ වනවාද ඍජුවම කියන කාරණය මේ ප්‍රශ්නෙන් විමසනවා. ස්වාමීන් වහන්සේ, අනුව මේ ක්‍රියාවලියට ඔහු ඉහලින් සිට සම්බන්ධ වන නිසා, මදුරුවන් මර්ධනයට ඍජුවම සම්බන්ධ නොවන නිසා, හැමදෙනාගේම හිතසුව පිණිස ක්‍රියාත්මක වන නිසා ඔහුට අකුසලයක් සිදු නොවන්නේද කියන කාරණය ඔහු විමසනවා.
නැහැ, මෙහෙමයි. ඩෙංගු මදුරුවා වේවා, බරව මදුරුවා වේවා, මදුරු මර්ධනය කරේ ක්‍රියාත්මක වෙන ඕනෑම කෙනෙක් තුළ චේතනාවක් සකස් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒගොල්ලේ මදුරුවන් උදෙසා තෙල් බෙහෙත් ගහනවා නම් ඒ මදුරුවන් මර්ධනය කරන්න, දමනය කරන්න, නැති කරන්න ක්‍රියාත්මක වෙන මොහොතක් පාසා චේතනාව සකස් වෙලා තේන්න, ඒකෙන් බහැර වෙන්න බෑ. චේතනාව සකස් වෙලා. නමුත් මදුරුවන්ගෙන් රෝගයක් ඇදිලා රෝගයට ප්‍රතිකාර කරන දොස්තර මහත්තයාතුළු ඒ චේතනාව සකස් වෙලා නැහැ. එයා රෝගයට ප්‍රතිකාර නම් මෙතන හැම නෙවෙන මදුරු මර්ධනය උදෙසා යමෙක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ සත්ව ඝාතනයට අදාළව ඊට අදාළ අකුසලේ සිද්ධ වෙනවා. එතනදී අනිවාර්යෙන් මේකෙන් බහැර වෙන්න බෑ. ඒකෙන් බහැර වෙන්න බෑ.
ස්වාමීන් වහන්ස, බොහෝ දෙනා ආරක්ෂා කර ගැනීමේ උතුම් චේතනාව ඒ පුද්ගලයා තුළ තිබෙනවා නම් ස්වාමීන් වහන්ස, අකුසලයක් සිද්ධ වෙනවාද?
ඒක නොවනා. එතනදී අපි ඇති කරගන්න ඕනේ සතියසියේ තියෙන්න ඕනේ එහෙම දෙයක් ඇති කරගන්න. තේන්නාද? එහෙම දෙයක් ඇති කරගන්න සතියසියේ තියෙන්න ඕනේ. නමුත් එවැනි චේතනාවක් තිබ්බත් නොවනා අපිට ගැලවෙන්න තියෙන අවස්ථා උඟක් අඩුයි. මොකද මේ මදුරුවා පෙර ජීවිතේ දෙවියෙක් වෙන්න පුළුවන්. මේ මදුරුවා පෙර ජීවිතේ ඔය වගේම මැරේලියා මර්ධන ආයතනයේ සේවය කරපු ලොකු විධායක නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ මදුරුවා පෙර ජීවිතේ ඩෙංගු ව්‍යාපාරය තුළ තදින්ම ක්‍රියාත්මක එක්ක නිලධාරී මහත්තෙක් වෙන්න පුළුවන්. ඒ මදුරුවා පෙර ජීවිතේ මහේශාක්‍ය මිනිසෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ මදුරුවා තුලින් අපි මේ සාංශාරික පටිච්ච සමුප්පන්න ඇත්ත යථාර්ථයේ ධර්මයේ මතුකල දකින්න ඕනේ. ඒ ධර්මයේ මතුකල දකින්න ඕනා අපි මෙතන මදුරුවායි කියන කාරණේවත් ඩෙංගු කියන කාරණාවක් නෙමෙයි දකින්නේ. මේ මදුරුවා පෙර ජීවිතේ සමහර විට මගේම අම්මා තාත්තාත් වෙන්න පුළුවන්. ඒක අපිට නෑ කියන්න බෑ. ඒ නිසා නිරේතුරුවම අපිට මේවා කෙරේ සතිය සිහි ඇති කරගන්න ඕනේ. සතිය සිහි ඇති කරගනිද්දි තමයි ධර්මානුකූලව අපි මේක හිතන්න දක්ෂ වෙන්නේ. ධර්මානුකූලව හිතන්න අදක්ෂ වෙන මොහොතක් පාසා නොනා අපි එවැනි තිරිසන් සතු නිසා අප්‍රමාණ අකුසල් විපාකයන්ට පත් වෙනවා. බරපතල වූ අකුසල් විපාකයන්ට නිරතුරුවම අපි පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ තිරිසන් සත්ව මර්ධනයත් එක්ක ඕවත් එක්ක එච්චරම අපිට යොමු වෙන්න එපායි කියන කාරණය. නමුත් ඉතින් ඒවයින් බැහැර වෙන සමාජයට බෑ. තේරෙනවද? ඒවයින් බැහැරුණොත් ඊට වඩා අප්‍රමාණ මනුස්ස ඝාතනයක්, මනුස්ස හිංසනයක්, මනුස්ස රෝගී භාවයක් සමාජය තුළ සිද්ධ වෙනවනේ නේද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ආරක්ෂාව සකස් කරගෙන මේ කටයුතු සිද්ධ වෙන. ඉගෙනෙන්න. තේරෙනාද? එහෙම නැතුව මොනම හේතුවක් නිසාවත් මෙවැනි ක්‍රියා, මදුරු මර්ධන ක්‍රියා, ඔය ආකාරයෙන් වෙන දේවල්, පිස්සු බල්ලන් උදෙසා ඔය කරන්නා වූ දේවල් නොවන අනිවාර්යයෙන්ම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසල් බවට පත් වෙනවා. නමුත් එහෙම කරන අය දක්ෂ වෙන්න මම මේ කටයුත්ත කරන්නේ මීට වඩා වටිනා මනුෂ්‍ය ජීවිතයක් බේරා ගැනීම කියන චේතනාවත් ඇති කරගන්න යම් ගැළවීමක් තියෙනවා. නමුත් ප්‍රාණඝාත අකුසලයට අදාළව අකුසල් දුර්වල වීමක් නැහැ. දුර්වල වීමක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම අපි දක්ෂ වෙන්න ඕනේ ඕනෑම දෙයක් හේතුඵල ධර්මයක් ඇටියට දකින්න. ඒ හේතුඵල ධර්මයක් ඇටියට දකිද්දී අන්න අපි ධර්මානුකූලව ධම්ම විජය බොජ්ජංගේ තුළින් අන්න අපි දකිනවා මේ මදුරුවා පෙරජීවිතයේ මගේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ඥාතියෙක් වෙන්න පුළුවන් කියන තැන ඉඳන් ඒ ඥාතිත්වයේ තුල ඉඳින් තමයි අපි මේ කටයුතු සිද්ධ කරන්නේ. තේරෙනවද? නමුත් නොන මේ ධර්මයේ වර්තමානයේ ගලප ගන්න හරි අමාරුයි. තේරෙනවද? එහෙම ගලපන්න ගියොත් ඩෙංගු පැතිරිලා මහා විනාශයක් වේවි. තේරෙනවද? ඒ නිසා ලෝකයේ ගොඩ නැගෙන්නේම නොන මිනිස්යාගේ අකුසල් විපාක දෙන සුදුසු ආකාරයට. ඒ නිසා මින් ඉදිරියට කොතනකවත් අපිට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඒ ගැලවීම නොදකින නොලැබෙන නිසාමයි අපේ සිදුහත් කුමාරයා අර සක්විති රජකමත් අතහැරලා බවුන් වඩන්න කැලේට ගමන් කරන්නේ. තේන සක්විති රජකම අතහරිනවා. එතකොට අර පුංචි රාහුල කුමාරයාට කිඹුල්වත් නුර රජකම තියෙද්දී බුදුරජාණන් වහන්සේ පුංචි රාහුලට දායාදේ හැටියට දෙන්නේ උතුම් පැවිදි භාවය. ඇයි දෙන්නේ? මේ ගිහි ජීවිතය තුල ඉඳන් මේ වගකීම් ධර්මින් ලෝකයට යහපත කරන මොහොතක් පාසා නොනා අපි අපිට අයහපත කරාමයි අපි ගමන් කරන්නේ. ඒකද එහෙම තමයි ලෝකයේ ගොඩ නැගෙන්නේ හේතුඵල ධර්මයන් තුල. තේනවද? ඉතින් ඒ නිසා නිරේතුරුවම හේතුඵල ධර්මයන් නඩුව දකින්න අනාගතයේ තිරිසන් සතුන්ගෙන් වෙන්න තියෙනා උපద్రව හානි බලවත් ආකාරයෙන් වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ එක හේතුවක් තමයි මිනිස්සයා සිද්ධ කරන්නා වූ මේ අමනුෂ්‍ය හිංසන. දෙවියන්ට අමනුෂ්‍යයන්ට කරන්නා වූ හිංසන. එතකොට මේ දෙවියන්ට අමනුෂ්‍යයන්ට කරන්නා වූ කැලෑ කැපීම නිසා, ගල් නිදි කළු ගල් නිදි කැඩීම නිසා, පස්කඳු කැපීම නිසා, වැලි කොට දැමීම නිසා, මේවා ආශ්‍රිතව ජීවත් වෙන, මේවා උපාදානය කරගෙන ජීවත් වෙන අමනුෂ්‍ය කොටස්, දිව්‍ය කොටස් ගැටිලා ද්වේෂය ඇති කරගෙන මේ දේශය දරාගෙන මැරිලා තමයි ওই ඩෙංගු මදුරුවෙක් නැත්තම් පිස්සු බල්ලෙක් වෙලා උපත් සකස් කරන්නේ. ඒගොල්ලෝ ද්වේෂය දරාගෙන මැරෙනවා. මැරිලා මේ ද්වේෂය තුලින් සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල ඒ අතීත සංස්කාරයන්ට අදාළව ඒ සතාට දැනීම සකස් වෙනවා. අහවල් කෙනාට මන් දෂ්ට කරන්න ඕනේ කියලා. එහෙම තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා නිරේතුරුව මිනිස්සයා අකුසල් කරන්න කරන්න පරිසර හානි සිද්ධ කරන්න සිද්ධ කරන්න ඒ පරිසර හානින්ට අදාළව නොනා මෙවැනි ව්‍යාසනයන් අනාගතේ කොච්චර මර්ධනය කළත් තවත් අලුත් ද්වේෂයකින් මතුවෙලා එනවා. ඒ නිසා අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මේවා මර්ධනය කළා, මේවා දමනය කළා කවදාකවත් අපිට මේක ඉවරයක් කරන්න බෑ කියන තැන ඉඳලා අපි නොනා ඔය සකස් වෙන හිත දමනය කරගෙන අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයට පත් වෙන තැන තමයි අපි ඔය ප්‍රශ්නේ විසඳගත්තා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ අර කාලයේ දීපේ දේශයේ කුලයේ මව කෙනේ පස්මහා බැලුම් තුලින් බෝධිසත්වෙක් ලෝකෙට පහළ වෙන වෙලාවේ මේ මුළු පරිසරයේම නොනා සෞම්‍යාකාරයකට ගොඩ නැගිලා තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේලාගේ පින. නමුත් එදා තීන තත්ත්වය අද නැහැ. එදා බුදුරජාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩිම වැඩිහිටිය කැලේ ආශ්‍රිතව. නමුත් අද අපි කැලේකට ගිහිල්ලා විනාඩි 5ක් 10ක් යට හිටියොත් නොනා මුළු මදුරුව වට කරගන්නවා අපිව. ඒතොර අද මේ විකෘතියක් වෙන්නේ මේ විකෘතිය තව තව වැඩි වෙනවා මිසක් කවදාකවත් අඩු වීමක් සිද්ධ වෙන්නේ. ඒතොර මේ විකෘති සිද්ධ වෙන්නේ කුමක් නිසාද? මිනිස්සයා සහ සත්වයා කරන්නා වූ අකුසල් වලට විපාක දීම උදෙසායි මේ දේ සිද්ධ වෙන්නේ. දැන් පහුගිය දවස්වල මහා දරානිපාත වර්ෂාව ඇස්ස ගම් වතුර ගැලුවා. මේවා නිසා මිනිස්සයෝ ගැටිලා කොච්චරනම් අකුසල් කරගන්නේද? මමත් දැන් මතකයි දැන් මාසයකට වගේ ඉස්සෙල්ලා ධර්ම දේශනාව කරද්දී විනාඩි 45ක් විතර අකුණු ගහලා දැඩි විදිහට වැස්ස වැස්ස. මං දැක්ක ඒ වෙලාවේ සමහර පින්වතුන්ලා වැස්ස වලාහක දෙවියන්ට බයිනවා. සමහරු මාරයාට බයිනවා. සමහරු රජයටත් බයිනවා. තේන්න වැස්සාමත් බයින රජයට. ඒතකොට නෝන දැන් මේ වහිනවායි කියන කාරණේ මේ ගම් වතුර ගලනවායි කියන කාරණේ මේ කාගේවත් වැරද්ද නෙමෙයි. මේ කාගේවත් වැරද්ද නෙමෙයි. මොකක්ද මේ? මේක ධර්මානුකූලව අපිට ගලප ගන්න වෙනවා. ධර්මානුකූලව නොගලප ගන්නා තාක්කල් මොකද කරන්නේ? අපි අතීත අකුසල් නිසා නැවත අකුසල් රැස් කරගන්නා වූ අවාසනාවන්තයෙක් බවට පත් වෙනවා. ඒතකොට බලන්න වැස්ස වෙලාවේ ගම් වතුර වෙලාවේ අපි කොච්චරනම් ගැටෙන හිත් ඇති කරගන්නවද කියලා. දැන් මේ මහත්මයෙක් මෙතන මීට පොඩ්ඩකට පෙර ආතු කිව්වා ගම් වතුර ආධාර බෙදන්න ගිය ගෞරවනීය ස්වාමින්වහන්සේලා එක්ක ගොඩාක් අය ගැටුණා කියලා. මොකද උන්වහන්සේලා බෙදන්නේ උන්වහන්සේලාට ලැබුණ දේ. ඒතකොට එහෙම ලැබෙද්දී කෙනෙකුට පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන් එවැනි අඩු වුණ තැනදී අනේ අර ස්වාමින්වහන්සේලාට ගොඩාක් දොස් කියනවා කියන කාරණේ මතක් කළා. ඒතකොට ඒ ගෞරවනීය ස්වාමින්වහන්සේලා ඒ දොස් කියන වෙලාවේ ගැටුණා නම් අපි අනුන් නිසා අකුසල් කරපුව කියන බවට පත් වෙනවා. ඒ වගේ නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ සියල්ලම අකුසල් විපාකයක්. ධර්මානුකූලව මේවා ගල්පගද්දි මොකක්ද අපි මේ දකින්නේ? ඒ කියන්නේ මේ මොහොතේ අපි මිනිස්සින් වෙලා හිටියත් අතීතේ නොනා අපි සෑම කෙනෙක්ම වැස්ස වලාහක දෙවිවරු වෙලා අවුරුදු දසදහස් ගණන් ජීවත් වෙලා තිනවා. වැස්ස වලාහක දෙවිවරු. අර අවුවට අධිග්‍රහිතව ඉරට අධිග්‍රහිත දෙවිවරු වෙලා අවුරුදු දසදහස් ගණන් ජීවත් වෙලා තිනවා. ඒ වගේම මේ සුළඟට අධිග්‍රහිත වාතයට අධිග්‍රහිත හිමේට අධිග්‍රහිත දෙවිවරු වෙලා අපි කල්ප ගණන් සමහරට ජීවත් වෙලා තිනවා. මෙහෙම දිව්‍ය ජීවිත ලබද්දී අපි පංච කාමයන් විඳීම උදෙසා අප්‍රමාණ අතීතේ වැසි වස්සල මිනිසුන්ව පීඩාවට පත් කළා තියෙනවා. එදා අපි දෙවිවරු ඈ බුදුරජාණන් වහන්සේ කියනවා මේ සෑම වලාකුලකම වැස්ස වලාහක දෙවියෝ උපාදානය කරගෙන ඉන්නවා කියලා. ඒගොල්ලන්ගේ නිවහන ගෘහය වෙන්නේ මේ වලාකුළු. එතකොට මේ වැස්ස වලාක දෙවිවරු මේ වලාකුළු උපාදානය කරගෙන ඒගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිනකොට බුදුරජාණන් වහන්සේ කියන වැස්ස වහිනවා කියලා. ඒ කාමච්ඡන්දයන් විඳිනවා කියන්නේ සතුට වෙනවා. ඒ කියන්නේ දැන් අපේ දරුවෝ සෙල්ලම් කරන්නේ, විනෝද වෙන්නේ, කානිවල් කරන්නේ, සින්දු ගන්නේ, ඒ වගේ ඒගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිනකොට අර වලාකුළු එකට ගැටිලා අන්න වැස්ස වහින පටන් ගන්නවා කියලා. එතකොට එහෙම ඒගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිද්දි වැස්ස වෙහිලා මිනිස්සුયો පීඩාවට පත් වෙනවා කියන කාරණේ ඒගොල්ලන්ට අදාළ නැහැ. එහෙනම් ඒගොල්ලෝ ඒව ගැන හිතන්නේ නැහැ. දැන් මනුස්ස ලෝකයේ කෙනෙක් විනෝද වෙනකොට අනිත්‍යය ගැන බලනවද? දැන් අපි ගමු සංගීත සංදර්ශනයක් මෙතන තියෙනවා. ඒගොල්ලෝ එළි වෙනකන් සංගීත සංදර්ශනය කරද්දී අනේ අල්ලපු ගෙදර පුංචි දරුවෙක් ඉන්නවා කියලා ඒගොල්ලෝ හඬ අඩු කරනවද? නැහැ. ඒගොල්ලෝ කාමච්ඡන්දයන් විඳිනකොට අනිත්‍යය ගැන හිතන්නේ නැහැ. ඒ වගේ තමයි අපි වැස්සවලාක දෙවිවරු එදා වෙලා අවුරුදු දසදහස් ගණන් අර වලාකුළු උපාදානය කරගෙන කාමච්ඡන්දයන් විඳ වෙලා වෙනෝනා වැසි වැටිලා අප්‍රමාණ මිනිස්සු ගම් වතුරෙන් නායයාම් වලින් විනාශ කරලා දාලා තියෙනවා. අපි අවුව වලාක මේ ඉරට අධිග්‍රහිත දෙවිවරු වෙලා ඉපදුන වෙලාවේ මහා නියඟයන් නැති කරලා අප්‍රමාණ මිනිස්සුන්ව පීඩාවට පත් කරලා මරලා දාලා තියෙනවා. අපි අර සුළඟ වාත වලාහක දෙවියන් වෙලා ඉපදුන වෙලාවේ අපි මහා සුලි සුළං ඇති කරලා කාමච්ඡන්දයන් විඳලා මහා විනාශයන් මනුස්ස ලෝකෙ සිද්ධ කරලා තියෙනවා. එනනොන මේ මොහොතේ ගම් වතුරෙන් පීඩා විඳින මම පීඩා විඳද්දත් මම අනිවාර්යයෙන්ම දකිනවා මේ මම පීඩා විඳින්නේ මං සංසාරේ වැස්ස වලාහක දෙවිවරු හැටියට ඉපදිලා කාමච්ඡන්දයන් විඳීම නිසා ලැබෙන්නා වූ අකුසල් විපාක කියලා. නමුත් අපි එහෙම ගලපා ගන්නවද? ගලපා ගන්නෑ. වැස්සක් වැටෙනකොට නායක් යනකොට ගම් වතුරක් ගලනකොට අපි එක්ක වැස්සවලාක දෙවියන්ට බයිනෝ, අපි එක්ක මාරයාට බයිනෝ, අපි එක්ක ආණ්ඩුවට බයිනෝ, අපි එක්ක කාට හරි ඕක තමයි අපි කරන්නේ. බැලලා අපි අවසානයේ මොකද්ද කරන්නේ? අතීත අකුසල් විපාක දෙනකොට තව තව අකුසල් රැස් කරගන්නවා. තව තව අකුසල් රැස් කරගන්නවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අපිට පැහැදිලි කරපු ආකාරයට ව්‍යසන අවස්ථාවකදී වුණත් අපි කොහොමද බුද්ධිමත්ව කටයුතු කරලා කලබල නොවි අකුසල් රැස් නොවන ආකාරයට කටයුතු කරන්නේ?
දක්ෂයා කරන්න ඕනේ ගම් වතුර තුලිනුත් ධර්මයක් මතු කරගන්න ඕනේ. නායයමක් තුලිමුත් ධර්මයක් මතු කරගන්න ඕනේ. වැස්ස තුලිනුත් ධර්මයක් මතු කරගන්න ඕනේ. ධර්මයක් මතු කරගන්න අපිට ශක්තිය නැත්තේ ඇයි? අපේ සතිය සීය දුර්ලයි. එනිසා නිරේතුරුවම මේ ලෝක ධර්මයන් ලෝක ස්වභාවයන් අපිට වළක්වන්න බෑ. මේවා අපේ අකුසල් විපාකයන්. එක අකුසලයක් විපාක දෙනකොට ඒ විපාක දෙන අකුසලයේ තුල තව තව ගැටිලා ඇලිලා මීට වඩා බලවත් වූ අනුතුරු කර aran යනවා. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ මේ කාලගුණික වෙනස් වීම කවදාකවත් අපිට වළක්වන්න බෑ. මිනිස්යා විතින් සිද්ධ කරන්නා වූ පාරිසරික විනාශයන් වැඩි වෙන්න මීට වඩා බරපතල වූ අනුතුරු අපේ අනාගතයට එවි. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ ඒ අනතුරු තුලින් තව තව අනතුරු කරා යන්නේ නැතුව වැස්ස තුලින් ධර්මයක් දකින්න, ගම් වතුර තුලින් ධර්මයක් දකින්න, අපි මේ වැස්ස නිසා පත්ුණා වූ පීඩාව තුලින් අපි ධර්මයක් දකින්න. දැන් මේ වැස්ස නිසා, ගම් වතුර නිසා කොච්චර මිනිස්සු අපි කියමු අනුන්ගේ දේ හොරගම් කරන්නේ නැද්ද, අනුන්ගේ දේ කඩාවඩා ගන්න නැද්ද, අනුන්ව පීඩාවට පත් කරන්නේ නැද්ද? මෙවැනි අය නෝනා මීළඟ ජීවිතයේ ආයිමත් යම් මොහොතක මෙවැනිම අප්‍රමාණ අසරණ භාවයන්ට පීඩා භාවයන්ට ඒක හේතුඵල ධර්මයක්. බුදුරජාණන් වහන්සේ කියන සත්වයා කර්මයේ දායාද කොට ඉපදී, සත්වයා කර්මයේ මගේ කොටකට, සත්වයා කර්මයේ ඥාතියා කොටගෙන ඉපදී කියලා. එන එතන තමයි තැන තියෙන්නේ. ධර්ම නියාමයන් නිසා, සිතු නියාමයන් නිසා මෙවැනි දේවල් සිද්ධ වුණත් මෙවැනි දේවල් නිසා ජනතාව පීඩාවට පත් වෙන්නේ කර්ම නියාමයක් නිසාමයි. එනිසා ගම් වතුර තුලින්, ජල ගැල්ම තුලින්, වැස්ස තුලින් මේ ධර්මය අපි මතු කරගන්න දක්ෂ නම් ඒ ජල ගැලීමත්, ඒ වැස්සත්, ඒ ගම් වතුරත්, ඒ නායාමත් අපේ යහපත උදෙසා වුණේ දෙයක්මයි. එනිසා නිරේතුරුව දක්ෂ වෙන්න වැස්සක් වැසින වෙලාවේ හෝ ගම් වතුරක් ගලන වෙලාවේ නිරේතුරුවම ඔබ හිතන්නේ අපි කොච්චර වැස්සට වැස්සත්, කොච්චර වැස්සට තෙමුණත්, කොච්චර ගෙවල් යට වුණත් අපිට ඕන නම් හෙම්බිරිස්සාවක් ඇදේ, කැස්සක් ඇදේ, උණක් ඇදේ, නැත්තම් සුමානයක් ඉඳලා ගේ හොදන්න වෙයි, නැත්තම් මොන හරි බඩු ටිකක් අපි අහිමි වෙයි. ඔච්චරයි වෙන්නේ නේද? නමුත් ඔය ටික වුණා කියලා අපි කොච්චර අකුසල් රැස් කරගන්නවද? කොච්චර අකුසල් රැස් කරගන්නවද ඔය ටික නිසා? එනිසා නිරේතුරුව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වැස්ස තුලින් ධර්මයක් මතු කරගන්න. අරගෙන ඔබ නිරේතුරුව හිතන්න මේ වැස්සට වඩා භයානක වැස්සක් නිරේතුරුව තමා තුළ වහිනවායි කියන කාරණේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සට ඔබ තෙමුණොත්, ඒ කියන්නේ ඔබේ මේ ඇස නිසා, ඒ කියන්නේ චක්කු විඥානය නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සට ඔබ තෙමුණොත්, කන නිසා සකස් වෙන්නා වූ සෝත විඥානය නැමැති කෙලෙස් වැස්ස ඔබ තෙමුණොත්, නාසය නිසා, දිව නිසා, මනස නිසා, මේ කය නිසා සකස් වෙන්නා වූ මේ කෙලෙස් වැස්සට ඔබ තෙමුණොත්, ඒ තෙමීම නිසා සකස් වෙන්නා වූ අකුසලයේ නොනා කල්ප ගානක සතර පායක් වෙන්න පුළුවන්. නමුත් ඔබ කල්පනා කරන්න මේ ගම් වතුර නිසා, නායාම නිසා, මේ වැස්ස නිසා ඔබ කොච්චරනම් ඇසෙන් කෙලෙස් සකස් කරගන්න නැද්ද කියලා. ඔබ කොච්චරනම් මේ කන නිසා සකස් වෙන කෙලෙස් වැස්සට යට වෙලා අකුසල් කරගන්න නැද්ද? මේ නාසයට දිවට මනසට මේ කයට සකස් වෙන කෙලෙස් වැස්ස නිසා ඔබ කොච්චරනම් ඒ ගැන හිතලා ගැටිලා ඇලිලා ඔබ කොච්චර අකුසල් කරගන්න නැද්ද? දැන් මෙච්චර අකුසල් කරගත්තේ නෝනා කුමක් නිසාද? අර සතියේ ජල ගැල්මක් නේද? බලන්න කොච්චරනම් අපි දුර්වලද ධර්මානුකූලව ගලපන්නේ කියලා. සතියේක ජලගැල්මක් නිසා හැදුන හෙම්බිරිස්සාවක් නිසා අපිට වටිනාකම මිල කරන්න පුළුවන් අලාභයක් නිසා අපි කල්ප ගානක් අකුසලයක් සැස්ව ගන්නවා කියන්නේ නෝනා. ඒ ධර්මානුකූලව අපිට හිතන්න සතියසිය දුර්වලයි. ඒ නිසා හෙට දවසේ මේ මුළු රටම ගම් වතුරෙන් යට වුණත් නෝනා එතන අසාධාරණයක් නැහැ. තේන්නා? ඒක තමයි ධර්මය. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මෙවැනි ව්‍යාසනයන්ගෙන් අපි යම් ප්‍රමාණයකට ගැලවෙන්න නම් අලුතෙන් බෝක්කු බැඳ අලුතෙන් කානු බැඳ අලුතෙන් මොයකට පළල් කළා කියලා හරියන්නේ නැහැ. ඒවත් කළ යුතුයි. අපිට කරන්න තියෙන එකම සැබෑම ධර්මානුකූල විසඳුම නෝනා සීලය තුල සද්ධාව තුල කුසලයේ තුල ශක්තිමත් වෙන. තේන්න? මේ සීලය තුල සද්ධාව තුල කුසලයේ තුල ශක්තිමත් වීම පමණයි අපිට මෙවැනි අනතුරු වලින් ගැලවෙන්න තියෙන එකම මාර්ගය. එවැනි තමන් සීලයෙන් පරිපූර්ණ නම් කුසලයෙන් පරිපූර්ණ නම් සද්ධාවෙන් පරිපූර්ණ නම් ඊළඟ මොහොතේ ජල ගැල්මකින් ඔබේ ජීවිතයේ නැති වුණත් ඒ නැතිවීම ඔබට භාග්‍යයක්මයි. මොකද ඔබ මේ මනුස්ස ජීවිතයෙන් චුත වෙන මොහොතේම රසශ්‍රීක දිව්‍ය ජීවිතයක් ඔබ ලබන්නේ. තේන්නා? ඒ නිසා මෙතන තමයි ප්‍රශ්න විසඳීම. තේන්නා? එහෙම නැතුව මේ මොහොතේ අපේම අතීත අකුසල් විපාකයන් මේ විදිහට විපාක දෙනකොට ඒ විපාකයන් ධර්මානුකූලව ගලපා ගන්න තියෙන අදක්ෂභාවය නිසා මේවාට ගැටිලා මේවාට ඇලිලා නැවත නැවත අකුසල් කරගන්න ගියොත් නෝනා අනාගතේ අප්‍රමාණ බලවත් අනතුරු කරා පියනවා. ඒ අනතුරු කරා යන්න 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 මොකද වෙන්නේ? තව තවත් සවතවත් ස්වභාවික විපත් මේ විපර්යාසයන් ධර්ම නියාමයේ නැති කරලා අර අකුසලයට විපාක දෙන්න සුදුසු ලෝකයක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න මෙවැනි ව්‍යසනයන්ට තියෙන එකම දේ තමයි අපි සද්ධාව තුල සීලය තුල කුසලයේ තුල ශක්තිමත් වෙන. දැන් මේ මනුස්ස සමාජයේ අපි කොතනක බැලුවත් නෝනා අප්‍රමාණ පිරිසක් ලෝභ ද්වේෂ මෝහයන් තුලමයි ජීවත් වෙන්නේ. සමාජයේ ඉහළම ස්තරයේ ඉඳන් පල්ලෙහා ස්තරය දක්වා ගත්තත් කිසිම ભેදයකින් ජාති කුල මල නායක දුප්පත් ඔය කොයි ભેදෙහිම් වත්තත් ද්වේෂය තුල වෛරය තුල පලිගැනීම තුලමයි ජීවත් වෙන්නේ. උංග දෙනි. ඉතින් මේවාට අදාළව අපිට විපාක ලැබෙනවා. ඒ නිසා මේවාට අදාළව විපාක ලැබෙද්දී ඔබ දක්ෂ වෙන්න අත්වැල් බැඳගෙන මේ ගමනේ යන්නේ නැතුව ඔබ තනි තනිව හරි උඩුගම් බලා පීනන්න. ඒ දක්ෂභාවය අපිට තියෙන්න ඕන. ඒ දක්ෂභාවය ඔබ තුල නැත්නම් අනුන් නිසා ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් අනුන් නිසා ඔබ ක්‍රෝධය ඇති කර ගන්නවා නම් අනුන් නිසා ඔබ මෝහය ඇති කර ගන්නවා නම් අනුන් යන්නන් වාලේ ඔබත් යනවා නම් ඕනා අප්‍රමාණ අනතුරක් කරා තමයි සමාජේ ගමන් කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස සමාජය තුල මුර්ග සංඥාව කියන කාරණේ ඇති වෙනවා කියලා. මනුස්සයා මුර්ගයෙක් බවට පත් වෙනවා කියලා. මේ මනුස්සයා මුර්ගයෙක් බවට පත්වීමේ සංඥාවේ බීජ අවස්ථාව සමාජය තුල හටගෙනයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මුර්ග සංඥා කෝච්චිය නෝනා දැන් ගමන් ආරම්භ කරලායි තියෙන්නේ. මේ මුර්ග සංඥා කියන කෝච්චිය ගමන් ආරම්භ කරලා තියෙනවා. නමුත් ඔබ ලෝභ ද්වේෂයන් වැඩුවොත් ඔබ පලිගැනීම ද්වේෂය කේන්තිය ජීවිතයට එකතු කරගත්තොත් අනිවාර්යයෙන් ඔබට මේ මුර්ග සංඥා කියන කෝච්චියට නගින සිද්ධ වෙනවා. තේරෙනවා? නමුත් මේ මොහොතේ මුර්ග සංඥා කෝච්චිය මන්දගානියව තමයි ගමන් ගන්න ඕන කෙනෙකුට නගින්න ලේසි. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ හිතන්නේ මේ මුර්ග සංඥා කියන කෝච්චියේ ඉදිරියේ තියනවා නෝන පුවරුවක්. ඒ පුවරුවේ ගමනාන්තය දක්වලා තියෙනවා. ඒ ගමනාන්තය මොකද්ද? අවුරුදු 125කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් කියන ගමනාන්තය. මේ මොහොතේ මේ ඉදිගමනින් ගමන් ගන හෙමින් හෙමින් ගමන් ආරම්භ කළ තියෙන මේ මුර්ග සංඥා කෝච්චියේ ඉදිරියේ තියෙන පුවරුවේ සටහන් වෙනවා අවුරුදු 125කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් කියන ගමනාන්තය. එහෙනම් මේ මොහොතේ මේ ඉදිගමනින් ගමන් කරන මුර්ග සංඥා කෝච්චිය ගමනාන්තය කියන්නේ මොකද්ද? අවුරුදු 125කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක්. ඒ නිසා ඔබ මේ මොහොතේ ලෝභ ද්වේෂයන් වඩමින් සිල්පද බිඳිමින් අසද්ධාව තුල ඉඳිමින් මේ මුර්ග සංඥා කෝච්චියට නැග්ගොත් ඔබට මේ ගමනාන්තයට අනිවාර්යයෙන්ම යන්න එනවා. මොකද්ද ගමනාන්තය? අවුරුදු 125කට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක්. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ මේ ගමන් ආරම්භ කළා මේ මන්දගාමීව ගමන් කරන මුර්ග සංඥා කෝච්චියට මම නගින්නේ නැ කියන චේතනාව ඇති කරගන්න. මොකද දැන් මේ ඉදිරියේදී එළඹෙන්නේ සිංහල බෞද්ධ ජනතාවට ශ්‍රේෂ්ඨ වූ දිනයක්. ඒ කියන්නේ පොසොන් 15ක පොය දවස. ඔබ අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මම මේ මොහොතේ මේ ආරම්භ වෙලා තියෙන මේ මුර්ග සංඥා කෝච්චිය මන්දගාමීව ගමන් කරන මුර්ග සංඥා කෝච්චියට නගින්නේ නැ කියන ඔබ අදිෂ්ඨානය ඇති කරගත්තොත් මම හිතනවා ඒක ඔබ මේ උතුම් පොසොන් පුරපසළොස්වක පොය දවසේ ඇති කරගන්නා වූ ධර්මානුකූල චිත්තයක් බවට පත් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්දිවට වැඩම කිරීම තුළ අපිට ලැබුණ එකම දායාදය තමයි චතුරාර්ය සත්‍ය කියන දායාද. ආරෂ්ඨාංගික මාර්ගයයි මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලක්දිවට අරගෙන ආවේ. ඒ නිසා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න, එතෙක් සිංහල ජාතිය හැටියට අපි ජීවත් වුණ මේ ජාතිය සිංහල බෞද්ධ ජාතියක් බවට පත් වුණේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සිංහල ජාතියට එකතු වීම තුළයි. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සිංහල ජාතියට එකතු වෙච්ච තැන අන සිංහල බෞද්ධ ජාතියක් බවට අපි පත් වුණා. ඒ නිසා නිරේතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ජීවිත ආරෂ්ඨාංගික මාර්ගය කියන ධර්මයෙන් නිරේතුරුව අපි පෝෂණය කරගන්න. මේ ආරෂ්ඨාංගික මාර්ගය තුළින් පෝෂණය කරගනිද්දී අපි මෙන්න මේ ධර්මතාවයත් හිතන්න ඕනේ. මොකද පින කියන කාරණය මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලක්දිවට වැඩම කරන්න ඉස්සෙල්ලත් පින කියන කාරණේ අපේ සමාජෙ තිබ්බා. එතකොට දැන් මිහිඳු මහරහතන් වහන්සේගේ මේ උතුම් වැඩවීමෙන් තුල අපි හිතනවා නම් අපි පින තුල තව දුරටත් කොටු වෙලා ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි මිහිඳු මහරහතන් වහන්සේටත් කරන්නා වූ අගෞරවයක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සීලය කියන තැන, පින කියන තැන, මෛත්‍රිය කියන තැන, සමාධිය කියන තැන අපි නතර වෙන්නේ නැතුව මේ සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න. ආර්ය දානයක්, ආර්ය සමාධියක්, ආර්ය ප්‍රඥාවක් බවට මේ ධර්මයන් අපි පත් කරගන්න දක්ෂ නම් ඒ දක්ෂභාවය තුල නොනා නිරේතුරුවම අපි මිහිඳු මහ රහතන් වහන්සේ මේ ලක්දිවට වැඩම කිරීමෙන් ගත්තා වූ සැබෑම ශ්‍රේෂ්ඨම හරය ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න මේ පොසොන් පසළොස්වක පෝය දවසේ මම මේ ජීවිතයේ අකුසල් කියන කාරණය තුල පුළුවන් තරම් අපි අකුසල් ශක්තියෙන් ජීවිතයෙන් අඩු කරගෙන නිරේතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත්ව වඩමින් ඒ තුලින් අපි සතර සටිපට්ඨාන ධර්මයන් මතු කර ගන්නවා කියන කාරණේ ජීවිතයට දකින්න. ඒ නිසා තවදුරටත් අපි පින තුර කොටු වෙලා ඉන්නවා නම්, සීලයේ තුල කොටු වෙලා ඉන්නවා නම්, සමාධියේ තුල කොටු වෙලා ඉන්නවා නම්, මෛත්‍රියේ තුල කොටු වෙලා ඉන්නවා නම් ඒ කොටු වීම මායයට කොටු වීමක්මයි. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මේ සීලය, දානය, මෛත්‍රිය, සමාධිය කියන්නේත් නෝනා මාර ධර්මයක්මයි. ඒක හොඳට තේරුම් ගන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සීලය, දානය, මෛත්‍රිය, සමාධිය මේ දේවල් මාර ධර්මයන් නම් පංච නීවරණ ධර්මයනුත් මාර ධර්මයන් හැටියට නේද ස්වාමීන් වහන්ස අපි අවබෝධ කරගෙන තියෙන්නේ?
දැන් පංච නීවරණ ධර්මයන් තියෙනවානේ. පංච නීවරණ ධර්මයන් කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. එතකොට මේ පංච නීවරණ ධර්මයන් අයිති කාටද? මායයට. මොකද පංච නීවරණ ධර්මයන් තුලින් අපි තුල වැඩෙන්නේ අධර්මයක්මයි. ඒ නිසා පංච නීවරණ අයිති මායයට. එතකොට ඔබ මගෙන් ප්‍රශ්නයක් කරන්න පුළුවන්, පංච නීවරණ අයිති මායයට නම් ස්වාමීන් වහන්ස සප්තබොජ්ජංග අයිති කාටද කියලා. මොකද පංච නීවරයන්ගේ විරුද්ධාර්ථය තමයි සප්තබොජ්ජංග. පංච නීවරණ කියන්නේ අධර්මය, සප්තබොජ්ජංග කියන්නේ ධර්මය. සති, ධර්ම විජය, වීර, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. එතකොට එහෙනම් මේ සප්තබොජ්ජංග අයිති කාටද? සප්තබොජ්ජංගත් අයිති මායයටමයි. මොකද සප්තබොජ්ජංග තුලින් අපි නිරේතුරුවම පිනට කුසලයට බැඳිලා අපි ආයිමත් භවයට වැටෙනවා. ඔබ මේ ආපු දීර්ඝ භව ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන වල ඉපදිලා සප්තබොජ්ජංග ධර්මයන් වඩලා ඒ ප්‍රීතිය පස්සද්ධිය උපාදානය කරගෙන ඔබ අප්‍රමාණ දිව්‍ය මනුෂ්‍ය සැප විඳලා තිනවා අතීතේදී. නමුත් ඒ දිව්‍ය මනුෂ්‍ය සැප නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් නිරේතුරුව දකින්න අපි ජීවිතයට එකතු කරගන්නා වූ යම් ධර්මයක් තුලින් එක්ක කුසලයක් වැඩෙනවා නම් එක්ක අකුසලයක් වැඩෙනවා නම් ඒ ධර්මතාවයන් දෙකමයි තිමාරයටමයි. ආරෂ්ඨාංගික මාර්ගයත් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයයි තිමාරයට. තේන්නේ? මොකද භවයටයි යන්නේ. මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැක්ක තැන සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරගත්ත තැනයි අන්න නෝනා බුදුරජාණන් වහන්සේටයි ධර්මයේ මතු කරගත්තා වෙන්නේ. එහෙනම් අපි තාමත් අපි ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වඩමින් භවයේ සැපේ ප්‍රාර්ථනා කරනවා නම්, දෙවියෙක් මිනිස්සෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් තාම අපි මායයටයි තැනමයි ඉන්නේ. නමුත් ඒක අපිට තේරුම් ගන්න බෑ. අපි හිතනවා අපි බුදුරජාණන් වහන්සේටයි තැන කියලා ඉන්නේ. නමුත් අපි තාම ඉන්නේ මායයටයි තැන. අපි පංච නීවරණ වඩන තැන අනිවාර්යම මායයට අයිති දුගතියටයි අයිති. සප්තබොජ්ජංග වඩන තැනත් සප්තබොජ්ජංගත් අයිති මායයටමයි. මොකද සප්තබොජ්ජංග අපි අනිවාර්යෙන්ම අරන් යන්නේ භවයට. සුගතියට අරන් ගිහිල්ලා ආයිමත් අපි කවදාහරි සතර පායට දාන. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ පංච නීවරණ ධර්මයක් වැඩුණත් සප්තබොජ්ජංග ධර්මයක් වැඩුණත් මේ වැඩුණා වූ ධර්මයේ පංච උපාදානස්කන්ධයක්, මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින තැනයි අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉන්නේ. ආර්ය මාර්ගය තුල ඔබ ඉන්නේ එතනයි. ඒ නිසා නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න මේ ලබන්නා වූ පොසොන් පසළොස්වක පෝය දවසින් ඉඳන් මම මෙන්න මේ ආර්ය සීලය, ආර්ය ත්‍යාගය, ආර්ය සමාධිය, ආර්ය මෛත්‍රිය, ආර්ය ප්‍රඥාව ජීවිතයට එකතු කරගන්නවායි කියන තැන ඉන්න. ඒතන මතු කරගන්නේ නැතුව අපි තවදුරටත් පිනට කොටු වෙලා සංස්කාරයන්ට කොටු වෙලා සුගතියට කොටු වෙලා ඉන්න මොහොතක් පාසා අපි තාම මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනෙන් සිදු වුණා වූ අර්ථය සැබවින් ජීවිතයට එකතු කර නොගත් කෙනෙක් බවටයි පත් වෙන්නේ. එනිසා නිරේතුරුවම සතර සරිපට්ඨාන ධර්මයන් තුල ඉඳින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය චිත්ත ධම්ම වේදනා කියන මේ සතර සටිපට්ඨාන ධර්මයන් නිරේතුරුව මෙනෙහි කරමින් ජීවත් වෙන්න කියලා. ඒතර කායානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කයේ අනිත්‍යභාවය නුවණින් දකින්න කියලා. ඒතර මේ කයේ අනිත්‍යභාවය නුවණින් දකින්නවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව කාරණා කීපයකින් අපිට දේශනා කරනවා. මේ කය ආයතන හයක් හැටියට දකින්න. මේ කය සතර මහා ධාතුවක් හැටියට දකින්න. මේ කය නිරේතුරුව ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න. මේ කය නිරේතුරුව දෙතිස් කුණුපයක් හැටියට දකින්න. මේ කය නිරේතුරුව මරණානුස්සති තුල ඉඳගෙන දකින්න කියනවා. ඒ නිසා නිරේතුරුවම මේ රූපේ අනිත්‍ය සංඥාවට ලක් කරමින් ජීවත් වෙන්න. ඒක ඉරමිනිය ගොතාගෙන වාඩි වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ රූපයට හිත යොමු කළත් අධ්‍යාත්මික රූපය කියන්නේ තමන්ගේ රූපය, බාහිර රූපයට හිත යොමු කළත් නිරේතුරුව මේ අධ්‍යාත්මික රූපේ බාහිර රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් මේ රූපය කියන කාරණේ කාටද අයිති? රූපයයිති මායයට. ඒ කුමක් නිසාද මායයටයිති? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම රූපේ අනිත්‍යභාවය දකිද්දී වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය මුලින් දකින්න කියලා. දැන් මේ රූපස්කන්ධයේ රූපේ අනිත්‍යභාවය දකිනකොට වර්තමාන රූපස්කන්ධය, අතීත රූපස්කන්ධය, අනාගත රූපස්කන්ධය කියලා මේ තුන් කාලයේම රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. අතීත, වර්තමාන, අනාගත හැටියට මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියනවා. එතකොට දැන් මේ වර්තමාන මේ රූපස්කන්ධය කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එතකොට මේ වර්තමාන රූපස්කන්ධයේ නිත්‍යද අනිත්‍යද? දැන් මෙතන මේ මම වැඩ ඉන්නවා. ඔබ හිතන්නේ මම මෙතන ඉද්දී මගේ ඇඟට එක පාට උණු වතුර කෝප්පයක් වැටුනොත් මොකද්ද වෙන්නේ? මේ මුළු ඇඟම දිය බුබුලු. එහෙනම් මේ වර්තමාන රූපය නිත්‍ය උදයක්ද අනිත්‍ය උදයක්ද? නිරතුරුව වෙනස් වෙනවා. එතකොට මේ වර්තමාන රූපේ නිරේතුරුව මේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. මේ මොහොතේ මේ ආකාරයෙන් අපි කොච්චර ලස්සනට කතා කරගෙන ධර්මයේ කතා කළත් මේ නිමේෂයේදී මොකක් වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒසා වේගයෙන් මේ රූපය අනිත්‍යභාවයට පත් වෙනවා. මේ ගන්න හුස්මේදී ඊළඟ හුස්ම හිර වෙලා මම මෙතනම අපවත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. වර්තමාන රූපස්කන්ධය. ඒතර වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තමාගේ රූපය වගේම අන්‍යයන්ගේ බාහිර රූපෙත් අනිත්‍යභාවය දකින්න කියලා. දැන් මෙතන මිනිස්සයා විතරක් නෙමෙයි. තිරිසන් සතෙක් දැක්කත්, මදුරුවෙක් දැක්කත්, කූසෙක් දැක්කත්, දෙවියෙක් සිහිපත් වුණත්, අමනුෂ්‍යෙක් සිහිපත් වුණත්, මුහුදේ ඉන්න මාළුවෙක් සිහිපත් වුණත් මොන රූපෙත් අනිත්‍යභාවය දකින්න කියලා. ඒතර මේ රූපය කියන්නේ සත්වයා කියන කාරණේ නෙමෙයි. gedara dora weva yana wahane weva මේ සෑම දෙයක්ම රූප. මේ සෑම රූපයක්ම බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නමුත් නිරේතුරුවම එහෙම ජීවත් වෙද්දී මේ වර්තමාන රූපස්කන්ධයේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. අපිට තේරෙනවා මේ මොහොතේ මේ පවතිනා වූ රූපය නිරේතුරුව වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන කාරණය. එතකොට නිරේතුරුව මේ රූපේ අනිත්‍යභාවය, වර්තමාන රූපේ අනිත්‍යභාවය දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. එතකොට අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී බුදුරජාණන් වහන්සේ කියනවා අපි අම්මාගේ මව් කුසට යන්න කියලා. මොකද අපේ මේ රූපේ ආරම්භය කොතනද සකස් වුනේ? අම්මාගේ මව් කුසේ නේද? දැන් ඕනෑම මේ සත්වයේ මව් කුසකින් උපත ලබන ඕනෑම සත්වේ ඒ සත්වයාගේ බීජ අවස්ථාව සකස් කරගන්නේ අම්මාගේ මව් කුසේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අම්මාගේ මව් කුසේ ඇති වූ කල්ල රූපේට ඔබේ නුවණින් දකින්නේ තැන කියලා. එතන තමයි මේ රූපේ ආරම්භය. එතකොට එහෙනම් බලන්න මේ රූපේ ආරම්භය කියන්නේ කොතනද? අම්මාගේ පැලෝපිය නාලය තුල නැත්නම් ගර්භාෂය තුල ඇති වුණා වූ කලල රූපය කියන තැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ මොහොතේ මේ රූපය කොච්චර සුන්දර කරත්, කොච්චර ලස්සන කළත් ඔබ බලන්න අද සමාජයේ මේ රූපයට කොච්චර වටිනාකමක් දීලා තියෙනවද කියලා නේද? මේ රූපයට අන්දන්න, මේ රූපයට පවුඩර් දාන්න, මේ රූපයට සුවඳ විලවුන් දාන්න, මේ රූපය උදෙසා කොයි සානම් වියදමක්, කොයි සානම් කැපවීමක් මිනිස්සයා සිද්ධ කරනවද කියලා බලන්න. ඒ වෙනුවෙන් කොයිසා ව්‍යාපාරික අවස්ථාවන් ලෝකයේ තුල පහළ වෙලා තියෙනවද කියලා බලන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය අයිති ආහාරයටයි කියලා. කාටද මේ රූපය අයිති? මේ රූපයයිටි ආහාරයටයි කියලා. මොකද මේ රූපය ගොඩ නැගුණේ නෝනා ආහාරය මුල් කරගෙනමයි. ඒතර රූපය ආහාරය මුල් කරගෙන ගොඩ නැගුණා කියන්නේ කොහොමද? මේ කලල රූපය ඔබේ අම්මාගේ මව් කුසේ සකස් වුණ කලල රූපය ඇතුනේ කුමක් නිසාද? තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකොත් අම්මා කෙනෙකුගේ ඩිම්බයකොත් එකතු වීම තුලයි. එහෙනම් බලන්න තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවක් හැදුනේ කුමක් නිසාද? ආහාරය තුලින්. අම්මා කෙනෙක්ගේ ඩිම්බයක් හැදුනේ කුමක් නිසාද? ආහාරය තුලින්. එනම් මේ ඔබේ රූපය මේ සෑම කෙනෙක්ගේම රූපය අයිති නොවනා මෙන්න මේ ආහාරයටමයි. ආහාරයේ ඕජාව තුලිනුයි රූපයේ බීජ අවස්ථාව අම්මාගේ මවකුසේ කල්ල රූපයක් හැටියට ඇතිකර. එනම් බලන්න අපි මේ සුන්දර කරන ලස්සන කරන මේ ලස්සන කරන්න බලාපොරොත්තු වෙන මේ රූපය කියන්නේ නෝනා පිළුණු වෙලා ආහාරයට අයිති දෙයක්මයි. තේරෙනවද? ඒ නිසා රූපය කෙරෙහි තෘෂ්ණාව සකස් වෙන මොහොතක් පාසා ඔබ දැස් දෙක පියාගෙන දකින්න තාත්තා කෙනෙකුගේ ශරීරයෙන් පිටවෙන ශුක්‍රාණුවක තියෙනා වූ අපුල භාවයේ දුඟද භාවයේ පිළිකුල් භාවයේ ඔබ නුවණින් දකින්න. ශුක්‍රාණුවක් කියන්නේ කොයිසම් පිළිකුල් අපුල දුඟද භාවයට අයිති දෙයක්ද? ඒ වගේම මසකට වරක් අම්මා කෙනෙක්ගේ ශරීරයෙන් පිටව යන මල ඩිම්බයක තියෙනා වූ පිළිකුල් භාවයේ දුඟද භාවයේ අපුල භාවයේ නුවණින් දකින්න. ඒ නුවණින් දකිද්දී නෝනා ඒ ඔබ දකින්නේ ඔබේ රූපයේ ස්වභාවයමයි. මොකද ඔබේ රූපය ගොඩ නැගුණේ ඔන්න ඔය ආහාරය තුලින්මයි. එහෙනම් බලන්න මේසා පිළිකුලට අයිති ආහාරයට අයිති දුගදට අයිති මේසා පිළිකුල් රූපයක් නොනා අපි ලස්සන කරන්න ලක්ෂ කීයක් වැය කරනවද නේද? ඒ වගේම බලන්න අපි දවසට කණ්ණාඩි මේසේ ඉස්සරහට ගිහිල්ලා මේ රූපය ලස්සන කී පාරක් බලනවද? නමුත් මේ රූපය අයිති අර පිළිකුල් සහගත දුගද සහගත අර සුක්‍රාණුවකටත් ඩිම්බයකටත් කියන ආහාරයෙන් හැදුනා වූ දෙයටමයි නෝන. ඒ නිසා නිරේතුරුව මෙතන ඉඳන් අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා අරගෙන ඒ අම්මාගේ මව කුසේ කලල රූපයක් හැටියට මාසයක් දෙකක් තුනක් හතරක් අටක් නවයක් වැඩුණා වූ ඒ රූපේ නුවණින් දකින්න. ඒ කල්ල රූපය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? නිරේතුරුව වෙනස් වුණා. ඊට පස්සේ ලෝකෙට බිහි වෙලා ඔබ පුංචි කාලේ ඉඳන් ළමා කාලේ තරුණ කාලේ මේ දක්වා මේ පැමිණියා වූ රූපේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඒ නුවණින් දකිද්දී ඔබ කුමක්ද දකින්නේ? කායානුපස්සනාවට අදාළව ධර්මතාවයන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, කායානුපස්සනාවට අදාළව ධර්මතාවයන් දකින අයෙක් ඒ තුල ගැඹුරට යා යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද ස්වාමීන් වහන්ස?
ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අතීත රූපස්කන්ධය ඔබ දැක්කා වගේම ඉනුත් ඈත අතීතයේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. ඔබ අතීතයේ පටිච්ච සමුප්පන්නව සක්‍රිය වෙලා ඉපදුන වෙලාවේ ඔබට අර තිබ්බා වූ දිව්‍ය ඡේදසින් දිව්‍ය ඕජසින් බබලන්නා වූ රූපය නිත්‍ය වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද? අනිත්‍ය වූ රූපයක්. ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය නිත්‍ය වූ රූපකායක්ද අනිත්‍ය වූ රූපකායක්ද? අනිත්‍ය රූපකාය. ඔබ සතර අපායට වැටුන වෙලාවේ ඔබ තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර ලෝක, නිරයන්ට වැටුන වෙලාවේ ඒ තිබ්බා වූ රූපයන් නිත්‍ය වූ රූපයන්ද අනිත්‍ය වූ රූපයන්ද? එනිසා නිරේතුරුවම මේ රූපස්කන්ධයේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා තියෙනවා. තේන්නාද? ඒ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා වගේම අතීතයේ ඔබට මුණ ගැසුණා වූ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ ඔබට ලැබුණ ඒ ස්ත්‍රී රත්නය කියන රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබට ලැබුණු අර පුතුන් දහසගේ රූපයන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබට ලැබුණු අර එර්ධියෙන් යන අජානීය අශ්වයා එර්ධියෙන් යන ඇතාගේ රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඒ වගේම ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ ඔබට ලැබුණ සුජම්පතියගේ රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එනං ඒ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කෙනා. මේ මොහොතේ වර්තමානයේ ඔබ අතීතයට හිත යොමු කරලා පුංචි කාලේ ඉඳන් ඔබට මේ ඇස් දෙකට, මේ කනට, මේ නාසයට, මේ දිවට, මේ ශරීරයට, මේ මනසට යම් රූපයක් අරමුණු වුණා නම් ඒ අරමුණු වෙච්ච සෑම රූපයකම අනිත්‍යභාවය නුවණින් දකින්න කෙනා. අපේ මේ ඇස් දෙකට මුලින්ම අරමුණේ අම්මා කියන රූපය, තාත්තා කියන රූපය, අම්මා කියන රූපය, තාත්තා කියන රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අතීතයේ අපිට මුලින්ම අරමුණ වුණේ අර ළමා තොටිල්ල, ළමා සෙල්ලම් බඩු, කිරි බීපු කිරි බෝතලය, ළමා පාසල, මේ සෑම රූපයක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. මේ සෑම අධ්‍යාත්මික බාහිර මේ දෙයාකාරීම රූපයන්ගේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. දැන් එයා වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා, අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. එහෙනම් ඔබ මේ මොහොතේ පින්දහම් කරමින්, ගුණධර්ම වඩමින්, සිල් රකිමින් ප්‍රාර්ථනා කරනවා නම් මම අනාගතේ නැවත ශාස්ත්‍රීය මිනිසෙක් වේවා කියලා. ඒ අනාගත රූපස්කන්ධයේ නිට්ට වේද අනිත්‍ය වේද ඔබ මේ වෙලාවේ පින් කරමින් ප්‍රාර්ථනා කරනවා නම් මං ඊළඟ ජීවිතේ ශාස්ත්‍රීය දෙවියෙක් බ්‍රහ්මෙක් වේවා කියලා. ඒ දිව්‍ය බ්‍රහ්ම ජීවිතයේ නිට්ට වේද අනිත්‍ය වේද අන්න අනාගත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඔබ අනාගතයේ ඔබේ දරුවා නිසා යම් බලාපොරොත්තුවක්, මගේ දරුවා මට මේ විදිය දරුවෙක් ලැබේවා, මේ විදිය දිව්‍ය ජීවිතයක් බ්‍රහ්ම ජීවිතයක් ලැබේවා, මගේ අම්මා මෙවැනි සුගතියක ඉපදී සිටීවා කියලා රූපයන් කෙරෙහි ඔබ තෘෂ්ණාවක් ඇති කරගත්තොත් ඒ උපාදානීය නිත්‍ය වේද අනිත්‍ය වේද වෙනස් වෙලා යනවා. එහෙනම් දැන් ඔබ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක, වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. ඒ දැකීම තුළ අනාගත රූපස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මොහොතේ මේ ලබාගත් ආ වූ රූපය අනිත්‍ය වෙනවා නම්, අතීතයේ සක්විති රජ කියන රූපයත් අනිත්‍ය වුණා නම්, සක්‍රියා කියන රූපයත් අනිත්‍ය වුණා නම්, සතර පායන්නේ ලැබපු රූපත් අනිත්‍ය වුණා නම්, අනාගතයේ ලබන්නා වූ රූපය අනිත්‍ය වූ දෙයක් හැටියටම දැකලා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේශනා කරන ගමන් දැන් ඔබතුමිය මගෙන් ඇහුවයි, ස්වාමීන් වහන්සේ මේ ඇසේ අනිත්‍යභාවය දකින්නේ කොහොමද කියන කාරණය. ඒතර බලන්න මේ වර්තමාන ඇසේ අනිත්‍යභාවය ඔබ දකිනකොට නිරේතුරුවම මේ ඇස මේ ආකාරයෙන් මම තියාගෙන හිටියත් මේ මොහොතේ මේ වාතයත් එක්ක මුසු වෙලා යම් කුණු කෑල්ලක් මේ ඇසට ගියොත් ඇස මොකද්ද වෙන්නේ? එක පාට වෙනස්භාවයට පත් වෙනවා. ඒ නිසා මේ මොහොතේ මේ ආකාරයෙන් තියෙන ඇස මේ නිමේෂයේදී කොයි ආකාරයේ අනතුරකට ලක් වේද පත් වේද කියලා අපි කියන්න දන්නේ නැහැ. ඒ වගේ මේ වර්තමාන ඇසේ කබ ගලන ආකාරය, දියර ගලන ආකාරය, සුදේන ආකාරය, මේක අන්ධ වෙන ආකාරය ඔබ නුවණින් දකිමින් ජීවත් වෙන. ඔබ දැස් දෙක පියාගෙන ඔබ මොහොතක් දකින්න සංසාරේ මං අන්ධභාවයට පත් වෙලා කොච්චර නම් මේ ඇස් දෙක නිසා දුක් විඳින්නේ නැද්ද කියලා. සංසාරේ මේ ඇස් දෙක රෝගී භාවයට පත් වෙලා ඒ රෝගී භාවයන් නිසා මං කොයිසානම් මේ ඇස් දෙක දුකට පත් වෙන්නේ නැද්ද කියන කාරණේ. ඒ වගේම ඔබ නුවණින් දකින්න නිරේතුරුවම මේ මොහොතෙන් මම මේ ඇස් දෙකෙන් රූපයක් බලලා ඒ ඇස් දෙකෙන් බලන රූපය තුල කෙලෙස් සකස් කරගෙන ඒ කෙලෙස් ධර්මයන් නිසා නොනා අනාගතයේ ඔබ අන්ධභාවයට පත්වීමට අදාළ සංස්කාරයන් රැස් වෙන්න පුළුවන්. එහෙනම් මේ මොහොතේ ඔබේ මේ ඇස් දෙක අනාගතයේ ඔබ අන්ධෙක් බවට පත් කරනවා නම් මේ ඇස් දෙකට බැඳිලා වැඩක් තියෙනවද? මේ මොහොතේ අන්ධ මිනිස්සෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඒ අන්ධ මිනිස්සයා අන්ධභාවයට පත්කලේ පටිච්ච සමුප්පන්න ඔහුගේ පෙනුණු ඇස් දෙකක් තුලින්මයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මොහොතේ අන්ධභාවයට පත්වෙච්ච කෙනෙක්, බිහිරිභාවයට පත්වෙච්ච කෙනෙක්, ගොළුභාවයට පත්වෙච්ච කෙනෙක් මේ සමාජයේ ජීවත් වෙනවා නම් එයා අන්ධභාවයට, ගොළුභාවයට, බිහිරිභාවයට පත්කලේ පටිච්ච සමුප්පන්න ඔයා ඉපදුන වෙලාවේ පෙනෙන ඇස් දෙකක් තුලින්මයි, ඇහෙන කන් දෙකක් තුලින්මයි, දැනෙන දිවක් තුලින්මයි. මේ ඇස උපයෝගී කරගෙන, මේ කන උපයෝගී කරගෙන, මේ දිව උපයෝගී කරගෙන කරගත්තා වූ අකුසල් නිසාමයි නෝනා එයා නැවත ජීවිතේක අන්ධභාවයට, එහෙම නැත්නම් බිහිරිභාවයට, නැත්නම් ගොළුභාවයට පත්වීමට අදාළ සංස්කර ගන්න. එහෙනම් ඔබ මේ මොහොතේ ওই ලස්සන කරන ඇස් දෙක තුල ඔබව අනාගතයේ අන්ධභාවයට පත්කිරීමට අවශ්‍ය ධර්මයන් සැඟවිලා තියෙනවා නම් ඔබ ওই ඇස් දෙකට ආදරය කළ වැඩක් තියෙනවද? නැහැ. මොකද ඔය ඇස් දෙක ඔබ අනාගතයේ අන්ධභාවයට පත් කරන්න අවශ්‍ය සාධක ඔබට සකස් කරලා දෙනවා. ඔය කන් දෙක ඔබ අනාගතයේ බිහිරිභාවයට පත් කරන්න අවශ්‍ය සාධක සකස් කරලා දෙනවා. ඔබේ ඔය දිව අනාගතයේ ඔබ ගොළුභාවයට පත් කිරීමට අවශ්‍ය සාධක සකස් කරලා දෙනවා. ඒ නිසා ඔබේ ඔය ඇස් දෙක, කන් දෙක, දිව පුතේ අනතුරක් හැටියටමයි ඔබ දකින්න ඕනේ. දැකලා නිරේතුරුවම මේ ඇස් දෙක කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න. තෘෂ්ණාව අතහරින්න. දැස් දෙක පියාගෙන ඔබ කල්පනා කරන්න පටිච්ච සමුප්පන්නව අතීතේ කල්ප සියක් කෝටි ගාණක් මැරෙමින් ඉපදෙමින් ආපු ගමනේදී ඔබට කොච්චරනම් සුන්දර ඇස් ලැබෙන්නේ නැද්ද? ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ කොයිතරම්නම් ආලෝකමත් ප්‍රකෘතිමත් ඇස් දෙකක් ඔබට ලැබෙන්නේ නැද්ද? ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ ඔබට කොයිසානම් ආලෝකමත් ප්‍රකෘතිමත් ඇස් දෙකක් ඔබට ලැබෙන්නේ නැද්ද? ඔබ රජවරු, සිටුවරු වෙලා, ස්ත්‍රී රත්නය වෙලා ඉපදුන වෙලාවේ කොයිසානම් ලස්සන ඇස් දෙකක් ඔබ ලබන්නේ නැද්ද? ඔබ සතර අපායට වැටුන වෙලාවේ ඔබට කොච්චරනම් ඇස් ලැබෙන්නේ නැද්ද? ඒ සෑම ඇසක්ම නිත්‍ය වුණාද, අනිත්‍ය වුණාද? අනිත්‍ය වෙලා ගියා. අනිත්‍ය වෙලා ගියා. ඒ අතීතයේ ලැබුණා වූ සෑම ඇසක්ම අනිත්‍ය වෙලා ගියා නම් වර්තමානයේ මේ ඇස නිට්ට වේද අනිත්‍ය වේද? අනිත්‍ය වෙනවා. එහෙනම් අතීතයේ ඇසත් අනිත්‍ය වෙලා ගියා නම් වර්තමානයේ ඇසත් අනිත්‍ය වෙලා ගියා නම් අනාගතයේ මට දෙවියෙක් හැටියට මේසා සුන්දර ඇස් දෙකක් ලැබේවා කියලා ඔබ ප්‍රාර්ථනා කළොත් ඒ ඇස් දෙක නිට්ට වේද අනිත්‍ය වේද? අනිත්‍ය වේ. එනිසා නිරේතුරුව ඔබ දැස් දෙක පියාගෙන දකින්න යම් දවසක මේ රූපය මියපරලව ගියාට පස්සේ මේ රූපය ආදාහණය කළොත් එහෙම නැත්නම් භූමදානය කළොත් මේ ඇස් දෙක මහ පොළොවට පස් වෙනවා නුවණින් දකින්න. මේ අපේ අතීතයේ ඔබේ ආච්චි කෙනෙක් හිටියානම් අම්මා කෙනෙක් හිටියානම් ඒ ආච්චිටත් අම්මටත් අනිවාර්යයෙන්ම ඇස් දෙකක් තිබුණා. මං ඇහුවොත් ඔබෙන් ඔබේ අම්මාගේ ඇස් දෙක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඔබ මොකක්ද කියන්නේ? මගේ අම්මාගේ ඇස් දෙක තියෙන්නේ මගේ පවුලේ සුසාන භූමියේ පසට එකතු වෙලයි කියලා. එනම් ඇස් දෙක අයිති මහ පොළවේ පසටමයි. ඔබ මේ වෙලාවේ කොච්චර සුන්දර ආකාරයෙන් ওই ඇස් දෙක ලස්සන කරන්න වෙහෙස ගත්තත් ඔය ඇස් දෙක කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි. ඒ බව තේරුම් ගන්න. ඒ නිසා නිරේතුරුවම ඔබ දැස් දෙක පියාගෙන මේ මහ පොළවේ පසට හිත යොමු කරලා මේ මහ පොළවේ පස කියන්නේ පටිච්ච සමුප්පන්නව මං ඉපදුන වෙලාවේ මගේ ඇස තුලින් හැදුනා වූ සතර මහා ධාතුවම කියන තැන මතු කර ගන්න. මේ මහ පොළවේ පස දකිද්දී මේ මහ පොළවේ පස කියන්නේ අතීතේ පටිච්ච සමුප්පන්නව මං ඉපදුන වෙලාවේ මාව මැරුණාට පස්සේ ගොඩ ගැසුවා වූ මල කඳන් වලින් හැදුනා වූ පසම කියන කාරණය නුවණින් දකින්න. දැකලා නිරේතුරුම මහ පොළවේ පසත් මේ රූපයත් එකට සංසන්දනය කළ දකින්න. මහ පොළව දකිද්දී මහ පොළව තුලින් තමාගේ රූපය දකින්න. තමාගේ රූපය සිහිපත් වෙද්දී ඒ රූපය තුලින් මහ පොළව දකින්න. මොකද මේ මහ පොළව කියන්නේ පටිච්ච සමුප්පන්නව අපි ඉපදිලා මැරිච්ච වෙලාවේ අපේ මල කඳන් වලින් ගොඩ ගැසුවා වූ පසමයි සතර මහා ධාතුවේ අනිත්‍යභාවයමයි. එනිසා නිරේතුරුවම මහ පොළවේ පසත් ඔබේ රූපයත් ඔබේ ඇස කන නාසය දිව ශරීරය මනසත් එකක් කොට දකින්න. මේ ඇස මහ පොළවට පස් වෙලා සතර මහා ධාතුවට එකතු වෙන හැටි නුවණින් දකින්න. මේ කන මහ පොළවට පස් වෙලා සතර මහා ධාතුවට එකතු වෙන හැටි නුවණින් දකින්න. මේ ඇස කන මේ නාසය මේ දිව මේ ශරීරය මහ පොළවට පස් වෙලා නැවත සතර මහා ධාතුවට එකතු වෙන හැටි නුවණින් දකින්න. එහෙම දැකලා නිරේතුරුවම මේ රූපස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක කායानुපස්සනාවට අදාළව. දැන් මේ භාවනාව වඩන්න මේ එරමිනිය ගොතාගෙන පැය ගණන් ඉන්න භාවනා පන්ති යන්න ඕනේ කියන කාරණයක් නැහැ. පුළුවන් කෙනෙකුට විවේකයේ තියෙනවා නම් කැමැතිතාක් භාවනා පන්ති වලට සහභාගී වෙන්න. කැමැතිතාක් ඒ කටයුතු වල. නමුත් මම මේ ධර්මයේ මේ ආකාරයෙන් කියන්නේ ගිහි පිංගතුල්ලාට කාර්ය බහුල ගිහි පිංගතුල්ලා උදෙසා. මොකද ගිහි පිංගතුල්ලා නිරේතුරුව මැසවිලි නගෙන අපිට භාවනාවක් කරන්න වෙලාවක් නැහැ, භාවනාවක් වැඩෙන්නේ නැහැ කියන කාරණේ. එහෙනම් දැන් මම මේ කිව්වා වූ ධර්මතාවයේ වඩන්න ඔබට පැය ගණන් දවස් ගණන් කොහෙවත් ගිහලා නතර වෙලා ඉන්න අවස්ථාවක් නැහැ. විවේකීව බස් එකක වාඩි වෙලා යද්දී මේ රූපේ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඔබට යන්න පුළුවන්. තේන්න විවේකී වෙනවා. එනිසා නිරේතුරුව විවේකී වෙන සෑම මොහොතකම රූපය සිහිපත් වෙනකොට මේ රූපේ ආස්වාදය මතුවෙනකොට නිරේතුරුව මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ රූපේ ආස්වාදයක් තියෙනවා කියලා. බුදුරජාන් වහන්සේ කොතනකවත් මේ රූපේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ. මේ රූපේ ආස්වාදයක් තියෙන නිසාමයි මහණෙනි මේසා සත්වයා මේ රූපයන්ට බැඳිලා යන්නේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ රූපේ ආස්වාදය කියලා බුදුරජාන් වහන්සේ මොකක්ද කියන්නේ? අවුරුදු 17ක 18ක 19ක 20ක නව යෞවන වයසේ තරුණයක් තරුණියක් ගන්න ඒ තරුණයාගේ තරුණියගේ රූපය තමයි රූපේ ආස්වාදය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට රූපේ ආස්වාදයේ කෙටි කියලා බුදුරජාන් වහන්සේ කියන මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා. නමුත් ඒ රූපේ ආස්වාදයේ කෙටි. ඒ කෙටි රූපේ ආස්වාදය නිසා සත්වයා දීර්ඝ කාලයක් ආදීනවයන් ලබනවා කියනවා. ඒතර රූපේ ආස්වාදය කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ අර යෞවන වයසේ රූපේ ආස්වාදය. නමුත් ඒ ආස්වාදයේ කෙටි ඒ රූපේ ස්වභාවය. රූපේ ආදීනවය කියන්නේ අවුරුදු 50ක් 55ක් 60ක් 65ක් යද්දී අර වයෝ වෘද්ධ භාවයට රෝගී භාවයට පත්වෙච්ච ආච්චි කෙනෙක්ගේ සීයා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ රූපය දකින්න ඒක තමයි රූපේ ආදීනවය කියනවා. එහෙනම් ආස්වාදයක් තියෙනවා ආස්වාදයක් නැහැ කියන්නේ නෑ බුදුරජාන් වහන්සේ. නමුත් ඒ ආස්වාදයේ කෙටි. ඒ ආස්වාදයේ ඕනනම් අවුරුදු 5ක් 10ක් උපරිම වශයෙන් තියෙන්න පුළුවන්. නමුත් ඒ අවුරුදු 5ක් 10ක් තියෙන කෙටි ආස්වාදයේ රූපේ ආස්වාදයට ඔබ බැඳී ගියොත් ඒ ආස්වාදය නිසා ඔබ දීර්ඝකාලීන ආදීනකට යටත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපේ කෙටි ආස්වාදය දැකලා දීර්ඝ ආදීනවය දැකලා රූපේ නිස්සරණේ සොයාගෙන යන්න කියලා. රූපේ නිස්සරණේ කියන්නේ මොකද්ද? රූපස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳෙන දිශාවට ගමන් කරන්න කියනවා. එතකොට සිඳෙන දිශාව මොකද්ද? ආරේෂ්ඨාංගික මාර්ගය. එතකොට ආරේෂ්ඨාංගික මාර්ගය තුලින් ගමන් කරලා ආරේෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධිය සකස් කරගෙන ඒ සම්මා සමාධිය තුලින් අන්න ඔබ ආරේෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින තැන සතර සතිපට්ඨාන ධර්මයන් වැඩි. ඔබ තෙරුවන් කරේ සද්ධාව තුල ජීවත් වෙලා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා කරණීය මෙත්ත සූත්‍රය කියලා දෙවියන්ට අමනුෂ්‍යයන්ට පින් දීලා අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ කායන් පසනාව තුල ඉන්නවා. තේරෙනවද? ඔබ කායන් පසනාව තුල ඉන්නවා. ඒ වගේම ඔබ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් පිරිනිවන් මංචකයේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් උනායි කියලා දකින මොහොතේ අන්න ඔබ කායන් පසනාව තුල ඉන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දැකලා අපි සාදු සාදු කිව්වා කියලා සතර සතිපට්ඨානේ වැඩෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකායත් තුලින් අපි කායානුපස්සනාව මතු කරගත්ත තැනයි අන්න බුදුරජාණන් වහන්සේ තුලින් අපි ධර්මයේ මතු කළා. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් කළ කොච්චර සාදු සාදු කියලා කිව්වත් අපි ධර්මයක් මතු කරගන්නේ නැහැ. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ රූපය අනිත්‍යභාවයට පත්වෙච්ච අනිත්‍ය වූ රූපයක් කියලා දකින තැනයි සාරිපුත්ත මහරහතන් වහන්සේ තුලින් අපි සතර සතිපට්ඨානේ මතු කරගන්නේ. අපි දඹදිව වන්දනාවට ගිහිල්ලා දඹදිව වන්දනාවේදී අර සිද්ධාස්ථාන වන්දනා කරලා සාදු සාදු කියලා අනේ මම බුදුරජාණන් වහන්සේගේ උපත බුද්ධත්වයේ පිරිණිවීම කියන මේ උතුම් ස්ථාන දැකලා කියලා සාදු සාදුකාර දීලා ආවට කවදාක්වත් ධර්මයේ වැඩෙන්නේ නැහැ. ධර්මයක් දැකලා නැහැ. දඹදිව ගිහිල්ලා අර පූජා ස්ථාන වන්දනා කළත් බුදුරජාණන් වහන්සේ නොදැකයි ඒගොල්ලෝ ලංකාවට නැවතෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවෙන තැනක් දැක්කා, සම්මා සම්බුද්ධත්වයේ සිදුවෙන තැනක් දැක්කා, පිරිණිවීම සිදුවෙන තැනක් දැක්කා. දැකලා සාදු සාදු කියලා සප්තබොජ්ජංග වඩාගෙන ප්‍රීති හිතෙන් ලංකාවට එද්දී ඒගොල්ලෝ කවදාකවත් බුදුරජාණන් වහන්සේව ධර්මරත්නය සංඝරත්නය දැකලා නෙමෙයි එන්නේ. ඒ නිසා ඔබේ උතුම් පූජනීය ස්ථාන දකිද්දී ඔබ නිරේතුරුව දකින්න ඕනේ පූජනීය ස්ථාන තුලින් අනේ බුදුරජාණන් වහන්සේගේ රූපකායත් අනිත්‍ය වුණා නම් මේ පූජනීය ස්ථානත් අනිත්‍යයි කියන කාරණේ. ඒ සකස් වුණා වූ ආස්වාද ජනක හිත සංස්කාරයක්, ඒ සංස්කාරයේ සකස් වුනේ සප්තබොජ්ජංග තුලින්. ඒ සප්තබොජ්ජංග ධර්මයක් අනිත්‍යයි කියලා ඔබ දකින්න දක්ෂණක්. ඔබ දඹදිව වන්දනා කරලා ඇවිල්ලා ලංකාවට ගොඩ බහින්න මොහොතකට පෙර ආතුව දෑස් දෙක පියාගෙන අනේ මම මේ මොහොතේ දැක්කා වූ සෑම මේ පූජනීය ස්ථානයක්ම අනිත්‍යභාවයට පත්වෙනවායි කියන කාරණේ දකිද්දී ඔබේ දඹදිව වන්දනාව තුලින් බුදුරජාණන් වහන්සේ දැක්ක වෙන්නේ. තේනද? ඒ දඹදිව වන්දනාව තුලින් ධර්ම රත්නය දැක්කා වෙන්නේ, සංඝ රත්නය දැක්කා වෙන්නේ. එහෙම නොකරන තාක් කල් අපි දඹදිව වන්දනාවේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ උපත සම්මා සම්බුද්ධත්වයේ පිරිණිවීම කියන තැන් ඇස් දෙකෙන් දැක්කත් බුදුරජාණන් වහන්සේ නොදකයි අපි එන්නේ. එතකොට මේ දකින මොහොතේම ඔබ තුලම නෝන සතර සතිපට්ඨාණයෙන් වැඩිලා. තේන්න. සතර සතිපට්ඨාණයෙන් වැඩිලා. එතන මේ මොහොතේ ඔබ කිඹුල්වත් නෝර දැකිද්දී සෑම රූපයක්ම ඔබ ඇස් දෙක පියාගෙන මොහොතක් අනිත්‍ය දැකිද්දී සතර සතිපට්ඨාණයෙන් වැඩිලා. සතර සතිපට්ඨාණේ වැඩුණා කියන්නේ ඔබ තුල ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව මේ සියල්ලම වැඩිලා. ඒ නිසා නිරේතුරුව මේ ධර්මයේ සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව ගොනු කරගන්න දක්ෂ වෙන්න ඕන. ඒ නිසා කායානුපස්සනාව මුලින්ම ජීවිතයට එකතු කරගද්දී ඒ කායානුපස්සනාවට බුදුරජාණන් වහන්සේගේ රූපයත් යොමු කරන්න, අතීතේ රහතන් වහන්සේලාගේ රූපත් යොමු කරන්න, ඔබ කැමැති අකමැති උපේක්ෂාසාගත වෙන සෑම රූපයක් මේ වර්තමාන අතීත අනාගත රූපස්කන්ධයට ඇති යොමු කළා අනිත්‍යභාවය දකින මොහොතේ නෝනා සතර සතිපට්ඨානෙට අදාළව කායනුපස්සනාව තුළ ඔබ ජීවත් වෙනවා. ඒතර කායානුපස්සනාවට පස්සේ බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව ගැන මතක් කරනවා. ඒතොන් නිරේතුරුව මේ වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය තුළ ජීවත් වෙනවා. මොකද මේ සත්වයා නිරේතුරුවම සෑම සත්වයකම නොවන මේ සතර සතිපට්ඨානෙ තුලයි ජීවත් වෙන්නේ නේද? නමුත් මේ සතර සතිපට්ඨානෙ නිරේතුරුවම අපි නිත්‍ය වශයෙන් ගන්නවා. කායානුපස්සනාව තුල ජීවත් වෙනවා. ජීවත් වෙලා ඒ කායානුපස්සනාව තුල සකස් වෙන සප්තබොජ්ජංගයන්ට එක්ක බැඳෙනවා. එහෙම නැත්නම් කය නිත්‍ය වශයෙන් දකිමින් ඉන්නවා. නිරේතුරුව මේ සතර සතිපට්ඨාන ධර්මයන් අපි තුල වැඩෙනවා. වැඩුණත් නොවන අපි මේක සතර සතිපට්ඨාන ධර්මයක් කියලා හඳුනන්නේ නැහැ. මේ හඳුනා ගැනීම අපිට මතු කරලා දෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්. මිනිස්යාගේ සත්වයාගේ මේ සෑම ක්‍රියාවලියක්ම කාරණා හතරකට ගොනු කරලා ලෝකේ නිරෝධය කරන මාවත මතු කරලා දෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්මයි. වෙන කාටවත් බෑ. ඒ නිසා නිරේතුරු අපි සතර සටිපට්ඨානයේ තුල ජීවත් වුණත් අපි සතර සටිපට්ඨානයේ තුල ජීවත් වෙනවායි කියන කාරණේ අපි දකින්නේ නැහැ. අපි දකින්නේ නැති නිසා මේ සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න අපි දක්ෂ නැහැ. එනිසා නිරේතුරුවම වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර වේදනාව කියලා කියන්නේ මොකද්ද? ඇලීම්, ගැටීම්, උපේක්ෂාව. තේන්නා? එතකොට නිරේතුරුව මේ වෙලාවේ මේ පින්වතුල්ලා තුල සකස් වෙන මේ වේදනාස්කන්ධය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? මේ වෙලාවේ කොච්චර සුන්දර ආකාරයෙන් ඔබ මේ ධර්මය අහලා මගෙන් ප්‍රශ්න කළත් එක මොහොතෙන් අකුණක් ගහලා විදුලියක් වැටුවොත් ඔබට මොකද වෙන්නේ? ඔය තියෙන සැප වේදනාව තියෙනවද? ආයිම දුක් වේදනාවකට පෙරලෙනවනේ. එහෙනම් වර්තමානයේ මේ සකස් වෙන වේදනාස්කන්ධයේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. එනිසා නිරේතුරුවම වර්තමානයේ වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. තමා තුළ සකස් වෙන වේදනාවේ අනිත්‍යභාවය වගේම අන්‍යයන් තුළ සකස් වෙන්නා වූ වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. දැන් මෙතන ත්‍රිසං සතෙක් ඉන්නවා. ඒ ත්‍රිසං සතා තනියම මෙතන මේ බලු පැටියා ලස්සනට සෙල්ලම් කර කර ඉන්න පුළුවන්. නමුත් ඒ බලු පැටියා විඳින්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? සැප වේදනාව. නමුත් මේ සැප වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එනිසා තමාගේ වේදනාස්කන්ධයේ වේදනාවේ අනිත්‍යභාවය දකිනවා වගේම සමාජය තුළ ජීවත් වෙන ඕනම කෙනෙක් ලබන සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම උපේක්ෂාසහගත වේදනාවක්ම ඒ වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යයි කියලා දකින්න. ඔබ දකිනවා මෙතනින් යනකොට තරුණ පිරිසක් ලස්සනට සෙල්ලම් කර කර ඉන්නවා වර්තමාන වේදනාස්කන්ධයේ සැප වේදනාවක් අත්විඳිනවා. නමුත් ඔබ මේ සැප වේදනාව දැකලා අනේ ලස්සනට සෙල්ලම් කරනවා අනේ කේ කියා ඔබ සතුටු වුණොත් ඔබේ වේදනානුපස්සනාව තුළ හිටියද? ඒ සැප වේදනාවේ අනිත්‍යභාවය දැක්කද? නමුත් නිරේතුරුව නොනා මේ සෑම සත්වයකම ලබන සැප වේදනාව අනිත්‍ය වූ ධර්මයක්මයි. එතකොට දැන් කායානුපස්සනාවට අදාළව අපි දැක්කා, වේදනානුපස්සනාවට අදාළව අපි දැක්කා, චිත්තානුපස්සනට අදාළව සකස් වෙන සෑම සිතුවිල්ලක්ම කුසල් වේවා, කුසල් වේවා, හොඳ වේවා, නරක වේවා, සම්මාදිට්ඨිය වේවා, මිත්‍යා දෘෂ්ටික වේවා, සද්ධාව වේවා, අසද්ධා වේවා, සිල්වත් වේවා, දුස්සීල වේවා, මෛත්‍රිය වේවා, ද්වේෂය වේවා, සෑම සිතුවිල්ලකම අනිත්‍යභාවය දකින්න. ඔබ මේ සකස් වෙන සෑම සිතුවිල්ලකම අනිත්‍යභාවය දැක්කොත් ඔබ තුල සකස් වෙන ද්වේෂ සහගත සිතෙනොත් ඔබට ධර්මයක් මතු කරගන්න පුළුවන්. තේන්න. දැන් මිනිස්සුය ලෝභ සිතක් සකස් වෙනකොට බය වෙනවා. දේශ සිතක් සකස් වෙනකොට බය වෙනවා. මෝහ සිතක් සකස් වෙනකොට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවා අපේ සංසාර පුරුදු. ඒතකොට මේ සංසාර පුරුදු අපි යටපත් කරන්න ඕනේ කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුළ සකස් කරලා දේශ සිතක් සකස් වුණත් ඒ හිත අනිත්‍යයි කියලා ආ දකින වෙලාවේ දේශසිත තුලින් බුදුරජාණන් වහන්සේ දැක්ක දක්ෂයෙක් වෙනවා. දේශසිත තුලින් ධර්ම රත්නය දැක්ක දක්ෂයෙක් වෙනවා. දේශසිත තුලින් සංඝ රත්නය දැක්ක දක්ෂයෙක් වෙනවා. ඔබට ලෝභ සිතක් සකස් වෙද්දී ඔබ ලෝභ සිතෝ අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඒ ලෝභ සිත තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න දක්ෂයෙක් බවට ඔබපත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අදක්ෂභාවය තුලින් දක්ෂභාවය මතු කරලා ගන්න. මොකද අපි තාම උතුම් සෝවාන් ඵලයට පත්ුනේ නැත්තේ අපේ තියෙන අදක්ෂභාවය නිසාමයි. ඒ නිසා මේ අදක්ෂභාවයට ගැටෙන්න එපා. මට බැහැ, මට ප්‍රමාදයි, මට ධර්මයේ මදි, මට දැනීම මදි, මට ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලයි. ඔය තැන හිටියනම් අපිත් තාම මෙතන ඉන්නවා. ඒතකොට මේ අදක්ෂභාවය තුලනේ අපි දක්ෂභාවය මතු කරගත්තේ. නැතු දක්ෂභාවය තුලින් දක්ෂභාවය මතු කරගත්තේ නේ, අදක්ෂභාවය තුලින් අපි දක්ෂභාවය මතු කරගත්තා. ඒ නිසා මේ ලබන්නා වූ පොසොන් පුරපසළොස්වක පොය දවසේදී ඒ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ මේ අදක්ෂභාවය තුලින් දක්ෂභාවය මතු කරගන්නා වූ මේ ධර්මය. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම ඔබ චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න සකස් වෙන මොන සිතුවිල්ලටවත් බය වෙන්න එපා. දැන් සිතුවිල්ල සකස් වෙන කුමක් හේතුවෙන්ද? පස්සේ හේතුවෙන්. එතකොට පස්සේ හේතුවෙන් සකස් වෙන මේ කිසිම සිතුවිල්ලකට ඔබ බය වෙන්න එපා. නිරේතුරුවම ඒ සකස් වෙන සිතුවිල්ල කුසල් වේවා අකුසල් වේවා අනිත්‍යයි කියලා දකින්න. ඒ වගේම ඔබේ තුල සකස් වෙන සිතුවිල්ලේ අනිත්‍යභාවය දකිනවා වගේම බාහිර රූපයන් තුල සකස් වෙන්නා වූ සිතුවිල්ලලත් අනිත්‍යභාවය ඔබ දකින්න ඕනේ. තේන්නා? නමුත් වර්තමාන සමාජයක දකින්නේ නැහැ. ඔබ ඉදිරියට කෙනෙක් එනවා, එන්නේ ද්වේෂයෙන්. නමුත් ඔබේ දේශ සහගත චිත්තානුපස්සනාවට දාලා බලන්නේ නැහැ. ඔබේ දේශය නෙමෙයි, අනුන්ගේ දේශයක් තියෙන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ අනුන්ගේ ලෝභ සිතත්, අනුන්ගේ දේශ සිතත්, අනුන්ගේ මෝහ සිතත්, අනුන්ගේ දුස්සීල හිතත් නිරේතුරම චිත්තානුපස්සනාවට දාලා දකින්න. මොකද එයාගේ දේශ සිත සකස් වෙන්නේ චිත්තානුපස්සනාවක් ඇටියට. ඒ චිත්තානුපස්සනාව නිට්ටේද අනිත්‍යද? අනිත්‍යයි. එනිසා ඊයේ දවසේ බුදුරජාණන් වහන්සේ උදෙසා අසද්දාවෙන් හිටිය කෙනෙක් හෙට දවසේ සමහර විට රහත් ඵලයට පත් වෙන්න පුළුවන්. එදා බුදුරජාන් වහන්සේ ජීවමාන වෙද්දි කොච්චරනම් අන්‍යාගමක පින්වතුල්ලාවද ඒ හැමෝම ආවේ බුදුරජාණන් වහන්සේ දමණය කරනවා කියලා හිතාගෙන. තේන? බුදුරජාණන් වහන්සේව මං දමණය කරනවා කියලා තමයි ආවේ. නමුත් ඒ කොයිසා ද්වේෂයක්, මෝහයක්, ලෝභසිතක් ඔවුන් තුල තිබ්බද? ඒතොර මේ බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම දැක්කා ඔහු තුල තියෙන ද්වේෂසිතත්, මෝහසිතත්, ලෝභසිතත් අනිත්‍ය වූ චිත්තානුපස්සනාවක් කියලා. ඒ අනිත්‍ය වූ චිත්තානුපස්සනාව මතු කරගෙන අන්න බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන අවබෝධය තුළින් එවැනි පින්වතුන් උතුම් රහත් ඵලයටත් පත් කළා. ඒ නිසා අපේ නිරතුරුවම සිතේ අනිත්‍යභාවය දකිනවා වගේම අන්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයේදී ඔබ ගැටෙනවා, ඇලෙනවා කියන්නේ ඒ හිත අනිත්‍යයි කියලා ඔබ දකින්නේ නැහැ. ඔබ අනුන්ගේ ක්‍රියාකාරීත්වයට ඇලෙන්නෙත් ගැටෙන්නෙත් කුමක් නිසාද? ඒ බාහිර චිත්තානුපස්සනාව, බාහිර රූපයේ චිත්තානුපස්සනාව ඔබ අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඔබට පුළුවන් මෙතන තිරිසන් සතෙක් ඉන්නවනම් ඒ තිරිසන් සතාගේ ක්‍රියාවලිය අනිත්‍යයි කියලා දකින තැනේ අනිත්‍යයි කියලා දැක්ම තුළ තිරිසන් සතා තුළින් සතර සතිපට්ඨාන මතු කරගන්න. එනිසා නිරේතුරුව මේ චිත්තානුපස්සනාව තමන්ගේ ජීවිතයේ දකිනවා වගේම බාහිර රූපයන්ටත් යොමු කරලා මේ චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාව දේශනා කරනවා. ධම්මානුපස්සනාව කියන්නේ මේ සෑම ධර්මතාවයක්ම නිරේතුරුවම අනිත්‍යයි කියන කාරණේ දකින්න. ඒතර ධම්මානුපස්සනාවට අදාළව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුව ඕනෑම සත්වෙක් එක්කෝ පංච නීවරණ සකස් කරගන්නවා, එක්කෝ සප්තබොජ්ජංග සකස් කරගන්නවා. මේ දෙක තුල තමයි ඕනෑම සත්වෙක් ජීවත් වෙන්නේ. ඒතර මේ පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේ තමා තුල සකස් වෙන මේ සෑම ධර්මතාවයක්ම නිත්‍ය වූ දෙයක්ද, අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. තමන් තුළ සකස් වෙන සෑම සප්තබොජ්ජංගයක්ම සති, ධර්ම විජය, වීර, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා, මේ සප්තබොජ්ජංග නිත්‍ය වූ ධර්මයක්ද, අනිත්‍ය වූ ධර්මයක්ද? අනිත්‍ය වූ ධර්ම. එනිසා නිරතුරුව තමා තුළ සකස් වෙන්නා වූ මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්න. තමා තුළ සකස් වෙන්නා වූ මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිනවා වගේම බාහිර රූපයන් තුළින් සකස් වෙන්නා වූ ඒ ධම්මානුපස්සනාවෙත් අනිත්‍යභාවය දකින්න. කෙනෙක් තුළ කාමච්ඡන්දයන් සකස් වෙච්ච කෙනෙක් දැක්කොත් අපි මොකද කරන්නේ? ගැටෙනවා. ගැටෙනවනේ. කෙනෙක් ද්වේෂසහගත කෙනෙක් දැක්කොත් අපි මොකද කරන්නේ? ගැටෙනවා. නමුත් ඒ ද්වේෂය, ඒ කාමය අපි ධම්මානුපස්සනාවට යොමු කරලා මේක අනිත්‍ය වූ ධර්මයක් කියලා දකින්න අපි දක්ෂ නැහැ. එනිසා දෙපාර්ශ්වයේම නිරේතුරු අකුසල් කරා ගමන් කරනවා. එනිසා ධර්මතාවයන් හැටියට අපි දැන් ආස්වාස ප්‍රාස්වාසය කියන ධර්මතාවයක්. මේ ආස්වාස ප්‍රාස්වාසය නිත්‍ය වූ දෙයක්ද, අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. මේ ආහාර ජීර්ණයේ ක්‍රියාවලිය කියන්නේ ධර්මතාවයක්. මේ ධර්මතාවයේ නිත්‍ය වූ දෙයක්ද, අනිත්‍ය වූ දෙයක්ද? මේ ලේ ගමනාගමනය කියන්නේ ධර්මතාවයක්. මේවා නිත්‍ය වූ දෙයක්ද, අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ. ඒතර ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්මා සම්බෝධිය, පිරිණිවීම කියන්නේ ධර්මතාවයක්. මේ ධර්මතාවයන් නිත්‍ය උදාන අනිත්‍ය උනාද? මේ අසූ මහා ශ්‍රාවකින් වහන්සේලා කියන්නේ ධර්මතාවයක්. ඒ ධර්මතාවයන් නිත්‍ය උනාද, අනිත්‍ය උනාද? දැන් බෝධිසත්වයෙක් ලෝකෙට මව් කුසකට බැහැගන්නකොට ඒ බෝධිසත්වයවරයා මව් කුසට බැහැගන්නේ අම්මා දැනුවත්වයි. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද, අනිත්‍යද? ඒ බෝධිසත්වරයා අම්මාගේ මව්කුසේ වැඩෙනකොට ඒ ඕනෑම බාහිර ඒ අම්මාට තමන්ගේ දරුවා මව්කුසේ ඉන්නවා හොඳින් පේනවා. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද, අනිත්‍යද? බෝධිසත්වයෙක් මව්කුස දරන තාක්කල් ඒ අම්මාට කාමයන් සකස් වෙන්නේ. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද, අනිත්‍යද? බෝධිසත්වයෙක් ලෝකෙට ඉපදෙන්නේ අම්මා හිටගෙන ඉන්න ඉරියව්වෙන් ඒ ඉරියව්ව ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද, අනිත්‍යද? බෝධිසත්වරයෙක් ලෝකෙට පහළ වෙන වෙලාවේ පියවර හතක් තබනවා. ඒ පියවර තැබුවා වූ පියවර හත නිත්‍යද, අනිත්‍යද? ඒ බෝධිසත්වරයා යම් දවසක උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වනවා. ඒ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වීම ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද, අනිත්‍යද? ඒ බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පහළ වෙනවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ධර්මතාවයක්. ඒ ධම්මානුපස්සනාව නිත්‍යද, අනිත්‍යද? නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒක ධම්මානුපස්සනාව. එනිසා රූපයක් දැක්කත්, අපි කැමති දෙයක් අකමැති දෙයක් කොයි දේ දැක්කත් ඒක සකස්ුනේ ධර්මතාවයක් නිසාමයි. ඒ මනුස්ස රූපේ අනිත්‍යභාවය නිරේතුරුව දකින්න. ලස්සන කෙනෙක් දැක්කත්, කැත කෙනෙක් දැක්කත්, දේශසහගත කෙනෙක් දැක්කත්, මෛත්‍රී සහගත කෙනෙක් දැක්කත්, පැවිදි පින්වතෙක් දැක්කත්, ගිහි පින්වතෙක් දැක්කත් මේ සියල්ලම ධර්මතාවයන්. මේ ධර්මතාවයන් නිත්‍යද, අනිත්‍යද? සංස්කාරයන්ට අදාළවයි මේ සියල්ල. මම මෙතන පැවිදි වෙලා ඉන්නේ, ඔබ තාම ගිහි වෙලා ඉන්නේ ධර්මතාවයක් නිසායි, සංස්කාරයන්ට අදාළව. නමුත් මේ ධර්මතාවයන් නිත්‍ය වූ දෙයක්ද, අනිත්‍ය වූ දෙයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පැවිදි උපසම්පදාව ලබලා භික්ෂූ ශාසනයේ භික්ෂුණී ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබලා පෙරෝපු චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඒ සෑම සංස්කාරයක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එහෙනම් නිරේතුරුව මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. දකිද්දී ඒ තුලින් අපි සතර සතිපට්ඨානයේ මතුරු කරගත්තා වූ දක්ෂේ බවට පත් වෙනවා. තේනවා? ඉතින් ඔතනින් නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න. පින කියන කාරණය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමට පෙර ආතුවත් පින කියන කාරණය අපේ රටේ තිබ්බා. බුදුරජාණන් වහන්සේ ලෝකේ දඹදිව පහළ වෙන්න පෙර ආතුව පින කියන කාරණය, සීලය කියන කාරණය, සමාධිය කියන කාරණය, මෛත්‍රිය කියන කාරණය දඹදිව තිබ්බා. ඒ සියල්ල තිබ්බා. සමාධිය වඩලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා රූපාවචර අරූපාවචර ධ්‍යානතල උපාදානය කරගත්තායි හිටියා. ඒ වගේ මහා දන් දුන්නේ හිටියා. සිල් රැක්කායි හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේගේ පහළ වීම තුල මොකක්ද සිද්ධ වුනේ? මේ සීලය ආර සීලයක් බවට පත් වුණා. මේ සීලය මේ සමාධිය ආර සමාධියක් බවට පත් වුණා. මේ මෛත්‍රිය ආර මෛත්‍රියක් බවට පත් වුණා. මේ දානය ආර දානයක් බවට පත් වුණා. මෙන්න මෙතන තමයි ධර්මයේ සැබෑ හරය අපි ජීවිතයට එකතු කරගත්තා වෙන්නේ. එහෙම නැතුව තවදුරටත් අපි සීලය තුල කොටු වෙලා, දානය තුල කොටු වෙලා, මෛත්‍රිය තුල කොටු වෙලා, සමාධිය තුල කොටු වෙලා ඉන්නවා කියන්නේ අපි තාමත් පිනේ නාමයෙන් මායයට කොටු වෙලා ඉන්නවා. තාම මාරයට කොටු වෙලා ඉන්න තාම බුදුරජාණන් වහන්සේගේ පතේට අපි ආවේ නැහැ. මොකද මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබ්බ ධර්මතාවය. මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබ්බ ධර්මතාවයන් නම් අපි තාමත් පින් කර කර සාදුකාර දෙමින් ඉන්නවා නම්, සිල්පද පහ සමාදන් වුණා කියලා සාදුකාර දෙමින් ඉන්නවා නම්, උදේ මෛත්‍රී භාවනාව හවස මෛත්‍රී භාවනාව වැඩුණා කියලා සාදුකාර දෙන්නව ඉන්නවා නම්, තාම අපි මේ බුද්ධෝත්පාද කාලෙන් ප්‍රයෝජනයක් කරන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලෙන් ප්‍රයෝජනයක් කරන් ගත්තේ ප්‍රයෝජනේ තමයි සද්ධාව තුලට ආවා. ඒකව සද්ධාව තුලට ආවා. නමුත් සද්ධාව තුලටත් අපි ශක්තිමත් ආවනම් අර්ථවත් ආවනම් අපිට මේ ධර්මයේ තේරෙන්න ඕනේ. එතනත් තියෙන ප්‍රශ්නයක් අපිට විසඳගන්න. එනවා අපේ සද්ධාවෙත් කොතන හරි දුර්වලතාවයක් තියෙන්න ඕනේ. ඒ නිසායි අපි සද්ධාව තුලින් මේ ධර්මයන් ආර්ය ධර්මයන් බවට පත් කර නොගත්තේ. එළබෙන්නා වූ පොසොන් පුරපසළොස්වක පෝය දවසේ ඔබ මේ මොහොතේ ආරක්ෂා කරන සීලය, දෙන්නා වූ දානය, වඩන්නා වූ සමාධිය, මෛත්‍රිය ආර්ය සීලයක්, ආර්ය දානයක්, ආර්ය මෛත්‍රියක්, ආර්ය සමාධියක් බවට පත් කරගන්න. අන්න එතනදී ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් සැබෑ අර්ථය ජීවිතයට එකතු කරගත් දක්ෂයෙක් බවට පත් වෙනවා.
මේ උතුම් පොසොන් මාසයේ සිරස FM පන්සිල් මළුවට මේ උතුම් දහම් සාකච්ඡාව ලබා දුන් ඒ මුනිවරයාණන් වහන්සේට අපි පින් අනුමෝදන් කරමු. උන්වහන්සේගේ නැවත වැඩමවීම අපි ඉතාමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමු. ගෞරවනීය ස්වාමින් වහන්සේට තුනුරුවන් සරණත් දීර්ඝායුෂත් අප සියලුම දෙනා සිරස FM පන්සිල් මළුවේදී ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.